සවෙන කාලෝ අයං බසංතා ධම්ම සවෙන කාලෝ අයං බසංතා ධම්ම සවෙන කාලෝ අයං බසංතා නමෝ තස් භගවතු අරහතු
තමන් වඩාගෙන දියුණු කරගෙන යන අවබෝධ කරගනිමින් සිටින ධර්ම මාර්ගයේ තුල ඇති ගැටලු ප්‍රශ්න විසඳා ගනිමින් ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාව ඒ සඳහා දාල මේ මාර්ග ප්‍රතිපදාවට අදාළ වන විදිහේ කාටත් ප්‍රයෝජනවත් වෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරලා ඒවා විසඳා ගන්නට පුළුවන්.
නැස. මෙතනදී මයික් එක භාජි කරලා ප්‍රශ්න කියවන්න. එනවානේ කාට? තවද අපි ප්‍රශ්නයක් අපි මතක් කරන්න වගේ දර්ශනයෙන් ආශ්‍රව ඇති කරන්න කරසේ ඒ මාතෘකාව යටතේ අපිට විදර්ශනා දැන් විශේෂයෙන්ම නාම රූප පරිච්ඡේද ඥානය සත්‍ය පරිග්‍රහ ඥානය සම්මස්ස ඥානය වගේ ඒ අතර තියෙන සම්බන්ධතාවය අපිට දැනගන්න කොහොමද සරන්තුනේ අපි යන මාර්ගය හරිද කියලා බලන්න දර්ශනය ගැන දකින්නකොට අපිට ඒ අතර ඒවත් එක්ක සම්බන්ධයක් යන දැනගන්න පුළුවන් වේවි.
දර්ශනය කියලා කියන්නේ උදේඅභිඥානය. උදේවැය දකින්න එක. ඉතින් ඔය මේ උදේඅභිඥානය පහල කරගත්තට පස්සේ ඉතුරු ඥාන ඔක්කොම ලබන්න වෙනවා. දැන් අපි කතා කළේ උදේඅභිඥානය උදේවැය දකින්න තැන දර්ශනය. ඒ දර්ශනය බලන්න පුරුදු කරගත්තට කෙනාට පස්සේ කෙනාට තමයි ඒ උපදවාගත්ත කෙනාට තමයි මේ නාම රූප ධර්මයන් වෙන් කරන්න නාම රූප ධර්මයන් දිනෙන හැටි බලන්න නාම රූප ධර්මයන්ගේ Nirodhe බලන්න මේ ටික හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ නාම රූප ධර්ම මොනවද නාම රූප ධර්ම ඇතිකල්හි මොනවද හටගන්නේ ඒ හටගන්න දේ මොනවද කියන මේ දැනීම පහළ වීමෙන් පසුවමයි. එනිසා අද දවසේ වර්තමාන භාවනා ආචාර්යවරු නව මහා විදර්ශනාඥාන විවිධාකාරයට අර්ථවත් කරගෙන තම තමන් අනුගමනය කරන ප්‍රතිපදාවට ගැලපෙන විදිහට තම තමන් සත්‍යයි නිවැරදියි කියලා තේරුම් ගත්ත ප්‍රතිපදාවන්ට ගැලපෙන විදිහට අලුත් අලුත් අර්ථකථනයන් දීගෙන තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥාන ආදී වශයෙන් අමුතුම දේවල් තමයි අපි කාලයක් ඇසුරු කළ ධර්මයන් තුළ තිබුණේ. දැනට ලංකාවේ දීෝකේ බොහෝ ප්‍රචලිත ආචාර්යවරු කියලා තියෙන්නේ, ලියලා තියෙන්නේ. ඉතින් මේවා හුඟක් වෙලාවට ත්‍රිපිටක ධර්මයේ බුද්ධ භාෂිතයේ ශාස්ත්‍රවරයාට කොතෙක් දුරට සම කරගන්න පුළුවන්ද, සමීප කරගන්න පුළුවන්ද කියන කොහෙල බැලුවොත් ලෝකේ කොච්චර හිස්ද කියලා, කොච්චර මුලා වෙච්ච බවක, ධර්මයෙන් බැහැර වූ බවක මේ ධර්ම කරුණු විස්තර වෙලා තියෙනවද කියන එක හිතා ගන්න බැරි තරම්. ඒ නිසා ලෝකේ එක එක්කෙනා හදාගත්ත නිවන් දකින්නවා කියන මාර්ග තුල පෙන්වන්න ඕන මේ ධර්ම ටික. ඒ නිසා මෙන්න මේක තමයි නව මහ විදර්ශනාඥා බංගාණු ඥාන, මේ නිද්දිදාන ඥාන, මේවා උදයව ඥාන. මේ විදිහෙන් අමුතු වැඩපිළිවෙලක් තුල අමුතු හැඳින්වීමක් කරලා තියෙනවා. يعني සමහර වෙලාවට දක්වන ආචාර්යවරුන්ගේ පුදුමේ මඟඵල ලැබුවයි කියා ගන්න අය, මේ අය දක්වලා තියෙන හැඳින්වීම පිළිබඳව බැලුවහම ධර්මයේ කොහෙටවත් කලප ගන්න බැරි දේවල් තමයි. කියන්නේ නාම රූප මේ අබපුරන වාගේ පිපිරෙනවා දකින්නවාද? ඉතින් මෙහෙම පිපිරි පිපිරි යන එකක් දකින්නවා කියලා කියන්නේ කොහෙද තියෙන එහෙම ධර්මයක්? කොයි බුදුහාමුදුරුවෝ දේශනා කළාද තියෙන්නේ? කොයි සූත්‍රයේද එහෙම තියෙන්නේ? එහෙම ඒවා නැහැ. එහෙම අර පිපිරි පිපිරි වගේ යන දකින්නවා කියනකොට තේරුම් ගන්නකො කවුද මේ දකින්නේ? නාම රූප එකක් තව එක්කෙනෙක් මේක දකිනවා. ඉතින් කො මාර්ගයක් කො දහමක්? නාම රූප දකින්නෙක් වෙනම නැහැ. නාම රූප දකින්නෙක් වෙනම මැවිලා ඉන්නවා නම් එතන ඒක එපමණකින් හිතා ගන්න මේක මාර්ගය නෙවෙයි. නාම රූප කියනද ස්කන්ධයන්ගේ හට ගැනීම ඇතිතනමයි ඒ ස්කන්ධයන් තුළමයි දැන ගැනීම කියන එකක් තියෙනවා. ඉතින් පිටත කෙනෙක් දැනගන්නවා නෙමෙයි. මේ දැකීම කියලා දැනගන්න කෙනෙක් වෙන හත් වෙන්නේ නැහැ මේ ආයතන හයට අර. මේ ආයතන හය විතරයි තියෙන්නේ. මේ නාම රූප ටික හට ගන්නකොට හට ගන්න තැන තමා තුළම පිරිණු වෙනවා කියලා කියන්නේ මේක. තමා තුළම පිරිණු වෙනවා කියලා කියන්නේ මේක. මේ දැනගැනීම කියන කාරණාව එතනටමයි එකක්. වෙනින් බාහිරයකට අයිති එකක් නෙමෙයි. එතන නාම රූප පරිච්ඡේද ඥාන කියලා අපි වෙන් කර කර බලන අවස්ථාවක් ගැන කියලා තියෙනවා. සමහර වෙලාවට අපි මේ නම් භාවිතා කරලා නැහැ. නම් භාවිතා නොකලට මේ හැම තැනක්ම පසු කරගෙන යන්න ඕන ධර්මයේ කියලා තියෙනවා. අපි ප්‍රතිපදාව දෙකකට බෙදලා పూర్ව ප්‍රතිපදාව හා ප්‍රතිපදාව කියලා දෙපැත්තකට බෙදලා పూర్ව ප්‍රතිපදාව තුල අපි පෙන්නවා රූපේ මෙන්න මේ රූපස්කන්ධය ආයතන 10ක් කොට පෙන්නවා. ඊළඟට ඒ ගැටෙනකොට උපදින නාම ධර්ම ටික පෙන්නවා. මෙන්න විඥානෙ, මෙන්න ස්පර්ශය, මෙන්න ස්පර්ශය ඇති කල්ලි වේදනා, සංඥා, සංඛාර, මේ නාම රූප ඇති කල්ලි විඥානෙ දකින්න හඳ දැන ගන්න බව. මේ ආදී වශයෙන් නාම රූප වෙන්කොට බලන්න, වෙන වෙනම බලන්න කියලා දුන්නා. මේවා තමයි නම නැති වුණාද අවශ්‍යතාවයේ වෙලා තියෙනුනේ. ඊළඟට අපි පෙන්වලා දුන්නා ඒ ටික හිම බලාගෙන ආවහම දැන් අපි දන්නවා මෙතන තියෙන්නේ මෙතන දෙන්නේ මොකක්ද මේ ස්කන්ධ පිටේ පහළද. ඊළඟට අපි පෙන්නවා හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙන බව බලන්න. බිඳීම බලන්න කියලා කිව්වා. බිඳීම බලනවා කියනකොට ලෝකයේ උගන්නන ක්‍රමයක් තුනක් රූපේ හට ගන්නවා බුපුරන වගේ පිටිරලා යනවා. වේදනා සංඥා සංකාර විඥාන බුපුරලා යනවා. මම දන්නේ ඒවට නම් උත්තර දෙන්න එහෙම එකක් කියනවා. ඉතින් අපි ඒක වෙන වෙනම රූපාදී ස්කන්ධයන් කියලා වෙනම හැටි බලලා නැති වෙන හැටි බලන ක්‍රමය ඇති වෙන දේ නැති වෙන දේ බලන්න ක්‍රමයක ඉන්නවා අපි. මෙන්න මේ ටික කාටවත් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා වෙන වෙනම මාර්ගයේදී අරමුණු කරන්න බෑ. අපිට හැමතිස්සෙම හමු වෙන්නේ මේ හේතු ඇති හටගත්ත දැන හටගත්ත දැනෙන ඵලයක් හම්බ වෙන්නේ. අහන දකින දැනෙන දැනගන්න කියලා දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා අපි වෙනම දැක්කෝ. එතකොට දැන් අපි එතනදි පෙන්වුවා පිටකේ එන බුද්ධ භාෂිතේ එන සූත්‍ර ධර්ම හි එන නිදර්ශන අපිද යොදාගත්ත යම් යම් උපමා නිදර්ශන එකතු කරගෙන පෙන්වුවා. මෙන්න මේ දකිනවා කියන තැන හටගන්නකොට ඒ දැකීම කියන ඵලය උපද්දවලා තියෙන්නේ, ඒ දැකීම කියන ඵලය තුල නිර්මාණය වෙලා තියෙන්නේ, රාශිය වෙලා තියෙන්නේ නාම රූප ටික. එහේ රූපය, විඥානයේ ස්පර්ශය, වේදනා, සංඥා මේ ඇති තැනයි. එතකොට යේ ධම්මා හේතුප්පවාතේ සංහේතු තථාගතව තේ සංචයෝ නිරෝධෝ යවං ආදි මහා සම්මත. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අක්ෂජී හාමුදුරුව, සරියුත් හාමුදුරුවන්ට හඳුන්වලා දුන්නේම යේ ධම්මා හේතුප්පව යම් ධර්මයක් හටගන්නවා නම් ඒ හේතු ප්‍රභවයන් පිළිබඳව හේතුන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කතා කළා. ඒ වගේම උන්වහන්සේ හේතුයි ඵලයේ දෙකේම Nirodha පිළිබඳව දේශනා කළා. මේකයි බුදුදහම කියලා කියන්නේ කියලා බොහොම කෙටි හඳුන්වලා දුන්නා. ඉතින් අපිත් පෙන්වලා දුන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ හේතු ඇති කල්ලි අපට හසු වෙන හමු වෙන ඵලය තමයි දකින හන දැනෙන දැනගන්න බව. එතකොට දැන් අපි බලන්න පුරුදු කළා මේ දැකීම කියන ඵලය ලැබෙනකොට එතන මෙන්න මේ හේතු තුක වැය වෙලා යෙදිලායි මේ ඵලය ලැබිලා. සීනි තේ කොළෙන් ගුරුණු වතුර ඇති කල්ලි තේක කියන එක දෙන් කරන්න පුළුවන් කමක් නැහැ මේ හේතු ටික. හේතු ඇති තැනමයි ඵලය තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ඵලය ලැබෙනවා මේ හේතු ඇදිච්ච තැන. මේ හේතු නිරුද්ධ වෙනකොට ඵලයද නිරුද්ධ වෙනවා. එතකොට දැන් අපි උදයබ්ධය අපිට හමු වෙලා තියෙනවා හේතු ටික හටගන්න තැන ඵලය. ඵලය නිරුද්ධ වෙනකොටම අපි දන්නවා හේතු ටිකද නිරුද්ධ වෙච්ච බව. නාම රූප ඇති කල්ලි ඵලය හටගත්තා. නාම රූප නිරුද්ධ වෙනවා කියන්නේ ඵලය නිරුද්ධ වුණා කියලා තමයි. අපි ඒකටත් නිදර්ශනයක් පෙන්නලා ඇති විදුලි සීනුවක උපමාව. විදුලි සීනුවක පරිපථය පිළිබඳව දන්න කෙනා විදුලි සීනුවේ පරිපථය දන්න කෙනා මෙහි සීනුව වදිනකොට ඇතුළේ ගේ ඇතුළේ බෙල්ලක වදිනකොට එළියට ගිහිල්ලා බලන්න ඕනේ නැහැ මේක වැදෙන කොහොමද මේකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න ඕනේ නැහැ. මෙතන වදිනකොට දන්නවා හේ ස්පර්ශ වෙලා කියලා. එහේ හටගෙන කියලා දන්න. මෙතන බෙල්ලක නතර වෙනකොට හටගත්ත දේ නිරුද්ධ වුණා කියලා මෙතන දකිනකොට දෙල්ලක නතර වෙනකොටම දන්නවා එහි හටගත්ත දේද නිරුද්ධ වුණා. එතකොට මෙන්න මේ න්‍යාය මෙන්න මේ ක්‍රමයෙන් තමයි බුදු දහමේ නිර්වාණය කියලා කියන්නේ අසංකත. කවදාවත්ම සංකත ධර්ම ඇසුරු කර කර ඉඳලා අසංකත ධාතුවට යන්න බෑ. ඒ නිසා අපි සංකත ධාතුවේ යථාර්ථය හොයන්න పూర్ව ප්‍රතිපදාවේ ස්කන්ධ ටික වෙන වෙනම බලනවා. බලලා දැන් අපි දකින අහන දැනෙන දැනගන්න කියන තැනට එනකොට මේ ලෝකය ටික තමයි ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ඇතිකල්ලි හටගන්න ඵලය. දැන් අතන බෙල් එකට ස්විච් එකට කවුරු හරි අත තියෙනකොටයි මේ බෙල් එක වදිනවා. දැන් බෙල් එක වදිනකොට දන්නව අරහේ ස්පර්ශ වෙලා කියලා. ඒ කියන්නේ හටගෙන කියලා දන්නවා. දැන් එහි බලන්න යන්න ඕනේ. මෙතන වදිනකොට දන්නවා මේ ස්පර්ශ වෙලා කියලා. මෙතන නතර වෙනකොට දන්නවා මේ හටගත්ත ටිකක් විරුද්ධයි. දැන් ලෝකෙට නොගිහි එළියට නොගිහින් මෙතන ඉඳන් දකිනවා එහි හට ගැනීම හා එහි නැති එළියේ සිදුවෙන ස්පර්ශය හා ස්පර්ශ නිරෝධය මේ ඇතුළත ඉඳගෙන දකිනවා. දැන් ලෝකෙට ගිහිල්ලා නැහැ, එළියට ගිහිල්ලා නැහැ. ඒ වගේ දකින, අහන, දැනෙන, දැනගන්න කියන තැන මේ ඇතුළේ ඉන්නවා. එළියට එන්නේ නැහැ, ආයතනයට ඇවිල්ලා නැහැ. දකින්හන දැනෙන දැනගන්න බව හඳුනගත්ත මූල ප්‍රතිපදාව තුළදී මෙන්න මේ ඵලය ලැබෙන්නේ මේ හේතු ඇති කල්ලිස්සේ. දැන් දැකීමද හමු වෙන්නේ, අහන බවද දැනෙන බවද දැනගන්න බවද ඇත්තේ. දැන් ස්කන්ධ පහළ වෙලාද කියලා මොනවද පහළ වෙලාද තියෙන්නේ කියලා ආයි ස්කන්ධ ධාත් වලට බහින්න ඕනේ නෑ. දැන් මේ ඵලය ලැබෙනකොට දන්නවා මේ ටිකේ හට ගැනීම තමයි මේ තියෙන්නේ. නාම රූප ටිකේ හට ගැනීම තමයි තියෙන්නේ. දැනීම දැන ගැනීම නිරුද්ධ වෙනවා කියන්නේ, දෙල් එක නතර වෙනවා කියන්නේ. එහෙ හට ගත්තා. ස්පර්ශ නිරුද්ධ වුණා. හටගත්ත ටික නිරුද්ධ වුණා. ඉතින් මෙන්න මේක තමයි ඇති වෙන නැති වෙන. එතකොට එකක එකක බලනවනේ මේ පහේ මේක වාර. අපි වෙන වෙනම බැලුවා ස්තන්ධ ටික වෙන වෙනම මූල ප්‍රතිපදාව. ඒක මාර්ගය නෙමෙයි. මාර්ගයට පෙර මාර්ගයට එන්න තියෙන ප්‍රතිපදාවේදී රූපාදී ස්කන්ධයන් වෙන වෙනම ගවේෂණයක් කළා. වෙන වෙනම ගවේෂණය කරලා අපි හඳුනාගත්තා මෙන්න මේ ටික ඔක්කොම යෙදිලා තමයි මේ ස්කන්ධ ටික එක්ෂණේ පහළ වෙනවා. පහළ වෙන සනේ යටි වෙන ධර්මතාවය හඳුනගත්ත දකින්න හැම දෙනෙම දැනගන්න බව. එතනින් එහාට අපිට නැවත ස්කන්ධ පිළිබඳව සොයා බැලීමක් කරන්න ඕනේ නෑ. අපි ඒ ටිකත් කුමාරකින් පෙන්නලා දුන්නා. අර වතුර තැංගියේ කුමාරවක්, වාහනයේ කුමාරවක්, කැඩුණු තැන හොයන අවස්ථාවක් හා කැඩුණු තැන හොයාගෙන පිළියම් කරන අවස්ථාවක්. කැඩුණු තැන හොය හොයා අතක ගා ඉන්න අවස්ථාවට කියන්නේ හදනවා. ඒක පොයන. හොයාගත්තට පස්සේ කැඩුණු තැන හඳුනගත්තා. එතනටයි ප්‍රතිකර්ම. දැන් අපි මුල් ප්‍රතිපදාව රූපාදී ස්කන්ධයන් ටික වෙන වෙනම පරිශ්‍රණය කරලා අපි හඳුනගත්තා මේ ටිකේ ලක්ෂණේ මේක. මේ ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ නොදන්නා තැන මේ බඳු සත්පුද්ගල ආත්ම කියන සංකල්පයක් අදහසක් උපදිනවා. ඒ අදහස උපදින්නේ මෙන්න මෙතනයි. මම කියන අදහස සත්පුද්ගල සංකල්පයේ උපදින්නේ මෙන්න මෙතන කියන හඳුනා ගැනීම කළා. කැඩුණු තැන හොයාගත්තා. කැඩුණු තැන හොයාගත්තට පස්සේ අපි ආපහු එන්ජින් එක අත ගන්න ඕනේ වයරකින් වයරකට නට්ටකින් නට්ටකට. දැන් තියෙන්නේ කැඩිච්ච තැන හදන්න. ඒ වගේ රූපාදී ස්කන්ධයන් ටික හොයලා තේරුම් ගත්තා මෙන්න දකින අහන්න දැනෙන්න තමයි පුද්ගල භාවයේ මතුවෙන තැන සත්පුද්ගල සංකල්පයේ උපදින තැන. දැන් ප්‍රතිකර්ම යොදන්න තියෙන්නේ මෙතනට. දකින්නේ මම, දැකීම මම, දැකීම මගේ, මම මගේ මගේ ආත්මය කුස්නා දෘෂ්ණානේ උපදින්නේ මෙතන. මෙතනයි පිළිවෙම යොදන්න ඕන කියන තැන හඳුනගත්ත කෙනා මේ ඵලය ලැබෙනකොට ඔහු ස්කන්ධ ටිකෙන් ඈත් වෙලත් නැහැ. ස්කන්ධ ධාතු ආයතන ජීවී රූප පරිච්ඡේ ස්කන්ධ ටිකක් දන්නවා දැන්. ධාතු ආයතනයේ පටිච්ච සමුප්පාදයේ තනුව බලනවා, ත්‍රිවිධාකාරයෙන් විමසා බලනවා. එතකොට එයා විමසා බලන්නේ රූපාදී ස්කන්ධයන් ටික වෙන වෙනම නෙමෙයි. දැන් එයාට සාමූහික වෙලා එනවා. දැකීම කියන ඵලය ලැබෙනකොටම දැන් එයා හඳුනගෙන තියෙනවා ඈත් රූපය, අත්රූප ස්කන්ධය, චක්කු සම්පස්සේ උපදන වේදනා වේදනා ස්කන්ධේ රූප සංඥා සංඥා ස්කන්ධේ රූප සංචේතනා සංඛාර ස්කන්ධේ චක්ක විඥාන විඥාන දෙකීමලකට මේ ස්කන්ධ පහකට මුල් ප්‍රතිපදාද හොයාගත්ත එක අනිත්‍ය දුක් අනාත්ම බව දුක්ඛ ලක්ෂණ විදික්ත බව එහෙනම් එයා දන්නව දැන් මේ පහ හටගත්ත කියලා කියන්නේ දුක හටගත්ත කියලා දුකේ හට ගැනීම මම හටගත්තා මගේ දෙයක් හටගත්තා කියන අදහස නූපදිනසේ දුකේ හට ගැනීම හැටියට දකින්නවා දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන කර්ම එක්ක එහෙම බලනකොට රූපේ වේදනාවෙත් සංඥාවෙත් සංකාරයේත් විඥානයේ ඇතිවීම දකින්නවා පහළ වෙනකොට දැකීම ඇති වෙනකොට දැකීම නිරුද්ධ වෙනකොට රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ නිරෝධය දකින. ඇතිවීමට දකිනකොට නැත කියන අන්තයෙන් උච්ඡේද දෘෂ්ටියෙන් නිදෙනවා. හටගත් දේ නිරුද්ධ වෙනවා දකිනකොට ඇත කියන අන්තයෙන්. මේ ලෝකයේ තියෙන දෘෂ්ටි දෙකයි සාස්ත්‍ව උච්ඡේද දෘෂ්ටි දෙක. ඒ උච්ඡේද සාස්ත්‍ව දෘෂ්ටි දෙකයි දෙකටත් දෘෂ්ටි හැටියට දහසක් දෘෂ්ටි ජාල හැටියට බෙදිලා යන්නේ දෘෂ්ටියේ මුලම හිඳලා යන ඒ දෘෂ්ටි ප්‍රහාණය වෙන තැන දිට්ඨිඥානුපගම දෘෂ්ටියෙන් මිදුණු තැන කිව්වා. එතකොට මේ ධර්ම කාරණා ටික මෙතන සිදු වෙන සිදුවීම අපිට ඕන අතකට විස්තර කරගන්න පුළුවන්. අවශ්‍යතාවය මෙච්චරයි. දැන් මේ හට ගන්න දේ නිරුද්ධ වෙනවා කියන මේකේ බින්දි බින්දි යනවා. බින්දි බින්දි යනවා අප පුරුණ වාගේ පිටිරි පිටිරි යනවා නැතිවලා යනවා. ඉතින් මේවා කියන්න පුළුවන් කතා කරන්න පුළුවන්. නමුත් අපි දැනගෙන ඉන්න ඕන කවුරුවත් කියන දෙයක් නෙමෙයි දැකිය යුතු ධමයක් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන අපි බුදුදහම කියලා කියන්නේ අපි කෙනෙකු පුද්ගලයෙකු මත විශ්වාසයෙන් කටයුතු කළ යුත්තක් නෙමෙයි. අපට පෙනෙන්න ඕන අපි දකින්න ඕන නැත්තක්. මම දැක්කට මම ජීවත් වෙන්නේ ධර්ම දකින්න ඕන. එහෙම දකින්න පුළුවන් එකක්. ඒ නිසා අපි ලෝකයක් මවාගෙන තැනක් මවාගෙන බලන හිස් මායාවකට යා යුතුනේ. එනිසා අපිට රූපේ පිපිරීම රූපේ අනිත්‍යතාවය බලනවා කියන කාරණාව මේ ලෝකේ යම් කෙනෙකුට කරන්න පුළුවන් නම් ඒ සරුවඥත්වයට පත් වෙච්ච අවස්ථාවක්. මොකද මේ රූපේ අනිත්‍ය දකින යම් සීමාවක් අපිට බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. සරුවඥාතා ඥාණයට සමාන ඥානයක් ලැබෙන්නේ ශ්‍රාවකයාට. බුදුරජාණන් වහන්සේලා සරුවඥතා ඥාණයෙන් සියල්ල දැන අවබෝධ කරනවා. ඒ නිසායි සරුවඥ කියන්නේ සම්බුද්ධ කියලා කියන්නේ. උන්වහන්සේලා යමක් ගැඹුරටම ගවේෂණය කරලා අපට පෙන්වලා දීලා තියෙනවා මෙන්න මේ සීමාව තුළ කටයුතු කරා. මෙතනින් එහාට ගිහිල්ලා වැඩන්නේ ලෝක පරිශ්‍රණයක් වේ. එනිසා රූපේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට ලෝක පරිශ්‍රණයකට යන්න මඟ කියලා නැහැ. උන්වහන්සේ අපට පෙන්වලා තියෙන්නේ සංකත ධර්ම. සංකත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලන්න. සංකත කියන ධර්මයන් හටගත්තේ කොහෙන්ද? ඒ ධාතුව කොහොමද? පඨවි ධාතුවට මොකද වෙන්නේ? ආපෝ ධාතුවට මොකද වෙන්නේ? තේජෝ ධාතුවට මොකද වෙන්නේ? වායෝ ධාතුවට මොකද වෙන්නේ? ඒවා කොහෙද තියෙන්නේ? ඒවා කොහොමද හටගන්නේ? ඒවා හොයන්න යන්න අපිට කියලා නැහැ. අපිට පෙන්වෙ මොකක්ද? තීනිමාන වික්‍රේ සංකතත් සංකත ලක්ෂණානි තීනි පාදෝ පඤ්ඤායිති වායෝ පඤ්ඤායිති දස්සන්නේ. අපි මේ ඉක්මවා ගියොත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉක්මවා බුදු වෙන්න හදන කෙනෙක් එහෙම ගියාට නෑ. ඔයාට අපිට කමක් නෑ. ඒතර අපි ඒ රූපය බලන්න ගියත් හම්බ වෙනවද රූපය කවදාවත් අපිට? අපි රූපය කියලා යමක් හිතාගෙන කමඨහන වඩනකොටත් කෙස්ලොම් නියදත් සම්මත් කියලා අපි සිහි කරලා මෙනෙහි කරලා අපි අරමුණු කරගන්නේ මොකද්ද? හම්බ වෙලා තියෙනවද කවදාවත් රූපයේ මේ සතර මහා ධාතු? මේ අපි කෙස් කියලා දැන් දකින්නේ ලොම් කියලා දකින්නේ ධාතුවද? මේ පටවි ධාතුව ආපෝ ධාතු තේජෝ ධාතු හම්බ වෙලා තියෙනවද කවදාවත්? හම්බ වෙන්නේ නෑ. හම්බ වෙන්නේ නැති දෙයක් කොහොමද බලන්නේ අපි දකින්නේ කොහොමද? නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දකින්න පුළුවන් සීමාව පනවලා තියෙනවා. දකින්න පුළුවන් ක්‍රමයේ පනවලා තියෙනවා. මෙන්න මේ සීමාව තුළ අපිට බලා ගන්න පුළුවන් රූපේ වේදනා විඤ්ඤාණ විසංඛාරේ ප්‍රඥානේ ඇතිසටි දකිනින් ආශ්‍රවක්ෂේ කරන දුක්ඛක්ෂේ කරන වැඩපිළිවෙල අපිට ගොඩ නගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඕන අපි බුදුරජාණන් වහන්සේ අපට බලන්න පනවන්නේ මොකද? දුක්ඛ සමුදය පනවන්නේ කොතනද? දුක්ඛ නිරෝධය පනවන්නේ කොතනද? චක්කුන් ලෝකේ තිය රූපං රූපං ලෝකේ චක්කු විඤ්ඤාණං ලෝකේ චක්කු සංපස්සෝ ලෝකේ චක්කු සංපස්සජා වේදනා ලෝකේ රූප සංඥා ලෝකේ රූප සංචේතනා ලෝකේ රූප විතක්කෝ රූප විචාරෝ රූප තණ්හා ලෝකේ මේ ආයතන හයත මේ ටික පෙන්වන 10යි 10යි. එතකොට අපට අනිත්‍ය බලන්න කියලා කියන්නේ එහේ එහෙට ගැටෙන රූපේ ඒ නිසා උපදින විඥානේ. එතකොට අපිට හැමතිස්සෙම උන්වහන්සේ දේශනා කළක් තියෙන්නේ හටගත් ධර්මයක්. හටගත් ධර්මයන්ගේ Nirodha anitya dakinnai anawa ඇත්තේ. ඉතින් අපිට හටගත් ඇහි අනිත්‍ය දකින්න බැරි කමක් නැහැ. ඇහැට ගැටෙන රූපේ අනිත්‍ය දකින්න බැරි කමක් නැහැ. ඒ ටික දැකගත්තොත් ඒ ටික බලාගත්තොත් අපිට ආශ්‍රවක්ෂය කරගන්න ඒකයි. ඉතින් ලෝකයේ පිළිබඳව වැඩි ගවේෂණයකට යන කෙනෙකුට සරුවඥප්පේ බුද්ධත්වයේ හොයාගෙන යන කෙනෙකුට නම් ඕනනම් සෑ බැලුවට පරදකුත් නැහැ ඒවා. නමුත් මේ සාමාන්‍ය මට්ටමක ඉඳගෙන එවඳු ගවේෂණයක් කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒකත් මේ ක්‍රමයක ආයතන හඳුනගෙන ආයතනයන්ගේ ප්‍රවැත්ම හඳුනගෙන පංච ආයතනයෙන් ඉඳලා මන ආයතනයත් නිරුද්ධ කරන්න යන වැඩ පිළිවෙලේදී තමයි අපට රූපය කියන තැන හරියටම අන්තිමටමයි යමක් අවබෝධ කරගන්න හම්බ වෙන්නේ. වස්තු රූපේ මන ආයතනයේ මනෝ ධාතුව කොතනද පිහිටලා තියෙන්නේ? මනෝ ධාතුව පවතින තැන මොකක්ද? එය දැක ගන්න වෙන්නේ ඉදිරියේ දවස. අපි පෙන්නලා දුන්න නිදර්ශනයක් එක්ක පඹයා පඹය හැටියට නොදන්නා තම විද්‍යාව. පඹේ කැටිතන මිනිසියෙක් කියන අදහස විද්‍යා දෘෂ්ටියේ කියලා. දැන් අපිට ඉස්සෙල්ලා මේ දෙන්න ඕන පඹේ කැටිතන මිනිසියෙක් කියන අදහසින් කියලා පෙන්නවා. ඒ වැරදි දෘෂ්ටියෙන් නිදුනට පස්සේ නිදිච්ච කෙනාටයි පඹයා පඹයා හැටියට දැකලා ඒ අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඉස්සර වෙලාවම අපි මේ රූපාදී ස්කන්ධයන් ඇති තැන සත්පුද්ගලාත්ම කියන උපදින අමේක ඇති තැන ස්කන්ධ ඇති තැන සත්පුද්ගලා අදහස් සංකල්පයෙන් මිදෙන්න ඕන. ඒ මිදුණාට පස්සේ ඒ අදහස දුරු කරගත්තට පස්සේ හම්බය පඹය හැටියට දකින නුවණ හරියටම ලබන්න පුළුවන් රූපේ කියන්නේ මොකක්ද? වේදනාව සංඥාව සංඛාරයේ විඥානය පිළිබඳව වැඩි වැටහීම් දක්වා යන්න පුළුවන් වෙන්නේ මේ වැඩපිළිවෙල මේ දර්ශනය උපයෝගී කරගෙනමයි. නිසා හොඳයි හොයන්න විමසන්න මේ නාම මේ රූප නාම රූප දෙකෙන් කරා නාමයේ මොකක්ද රූපයේ මොකක්ද කියලා නාම රූප දෙක වෙන් කරනකොට හම්බ වෙනවා අපිට යථාර්ථයක්. මොකක්ද? දැන් හිතන්නකෝ අපි කාය අනුපස්සනාව වඩනවා. දෙතිස් ගුණක වඩනවා කියන්නේ ඒසාලෝ මානකා දන්තා කචේ. අපි බලාගෙන දැන් මෙනෙහි කර කර බලනවා. ඒසා අසුභාසාර දුක පිළිපොල් දේ හැටියට ලෝමා අසුභාසාර දුක පිළිපොල් දේ හැටියට මෙනෙහි කරගෙන ගිහිල්ලා දැන් අපි ඔය අරමුණේදී අපි නාම රූප ටික බෙදා ගන්න ගියොත් අපිට මොනවද හම්බ වෙන්නේ? නාම මොනවද? රූප මොන බෙදලා බලන්නකො හම්බ වෙනවද කියලා, මොනවද හම්බ වෙන්නේ, මොනවද හම්බ නොවෙන්නේ කියලා. මොනවද හම්බ වෙන්නේ? ඈ මොනවද හම්බ වෙන්නේ? හොඳට දැන් ටිකක් ඇස් දෙක තියාගෙන මෙනෙහි කරන්නකො තමම්ම දකින්නකො. ඒසා ලෝමා නඛා දන්තා තච්චු දන්තා නඛා. දැන් බලන්න අපි ලෝකයේ කෙස් කියලා කියන්නේ යමක්ද? දැන් කේසා කියනකොට හමු වෙන්නේ මොකක්ද? ඉත මුදුනේ තියෙන දේ පේනවද දිවස් පහල වෙලා? එංග පුරා තියෙන දේ පේනවද දිවස් පහල වෙලා? එහෙනම් මොනවද මේ පේන්නේ? ඒත් දැන් අපි දකිනවා මේ මේ කෙස්මයි මේ ලොම්මයි මේ නියමයි කියන්නේ සම්මතේම පිහිටා ඉඳගෙන ඒක අසුභාසාර දුකද පිළිකුල් බවත් විතර ලෝභ ද්වේෂත් සමනය කරගන්න. හැබැයි අපිට හම්බ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක හඳුනගන්න. අපි මේ පේන දේ රූපයක් කියලා හිතාගත්ත නිසා රූපයක් හම්බ වෙලා තිනවා නේ. එතකොට අපිට ඒ සම්මතය තුළ පිළිතා ඉඳගෙන ලෝභ දේශංගේ සංසිඳීමක් කරන්න පුළුවන්. ඉති කුසලයේ කියන එක පෙන්වලා දුන්නා අවිජ්ජාපච්චය අසංඛාරා. නමුත් අපි අවිද්‍යාව දුරු කරනවා කියන තැනට එනකොට ඒ සම්මතයේ ඉඳලා බෑ. මොකක්ද මේ කෙස් කියලා දකින්නේ? මොකක්ද ලොම් කියලා දකින්නේ? මොකක්ද නී කියලා දකින්නේ? මොකක්ද හම කියලා දකින්නේ? හඳුන ගන්න වෙනවා. හඳුන ගන්න වෙනවා. දැන් අපිට මේ භෞතික යමක්ද මේ අරමුණට ලැබිලා තියෙන්නේ? එහෙම නැත්නම් වෙනත් යමක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අපිට කවදාවත්ම රූපේ හම්බ වෙලා නැහැ, හම්බ වෙන්නේත් නැහැ. රූපය ගැන උන්වහන්සේ දේශනා කරන්නේ අනිදස්සන දකින්න බැරි එකක්. අපිට හැමතිස්සෙම හම්බ වෙලා තින්නේ කණ්ණාඩිය ළඟට ගියාම ප්‍රතිබිම්බේ. ප්‍රතිබිම්බේ හම්බ වෙනවා රූපයයි කියලා හිතා ගන්න. දැන් පෙකෙස්ලොම් නිය කියලා බලනකොට මොකක්ද වෙනුනේ? ප්‍රතිබිම්බේම තමයි. කණ්ණාඩිය ළඟද සිදුවෙන සිදුවීමම නෙමෙයි දෙතන තියෙන්නේ. මේ කෙස් කියලා හිතාගත්ත බවක් විතරයි තියෙන්නේ. මේ ලොම් කියලා හිතාගත්ත බවක් නෙවෙයි. ඉතින් ලෝක සම්මතය මත පිහිටා අපි මග ආරම්භ කරන උපතිපදාව පටන් ගන්නවා. ඒකෙන් බහැර වෙන්නේ නැහැ. හැබැයි එහාට යන්න යන්න සම්මතය අරගෙන යන්න බෑ. සම්මතයෙන් මිදීමම පරමාර්ථය වෙන්නේ. සම්මතයෙන් මිදීම පරමාර්ථය. ඒකට සම්මතයෙන් මිදිච්ච තැන ලෝකේ අපට අතහැරෙන තැන. ලෝකේ කියන්නේ මේ සම්මතයක්. සම්මතයෙන් මිදෙනවා. එනිසා නාම රූප කියලා දකිනකොට අපි තේරුම් අරගෙන තියෙන්න ඕන මොකද්ද මේ කියන එක. එතනදී අපි පටන් ගත්ත සම්මත කය රූපේ හැටියට ඒ තුල තියෙන වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම හැටියට අරගෙන අපි මේ ධර්ම දේශනා වැඩපිළිවෙල පටන් ගත්තේ සම්මතේ. ඊළඟට අපි දෙන්නවා මේ සම්මතයේ ඉක්මවා ගිහිල්ලා එක්සනිකව දැන් මේ මොහොතේ පහළ වෙන්න පුළුවන් එක ආයතනයයි. ඒ ආයතනයත් එක්ක ස්කන්ධ පංචකයකුත් පහළ වෙනවායි කියලා ඇත රූපියත් කන ශබ්දයන් නාසයත් ගන්ධයන් දිවත් රසයන් ප්‍රයත් පහසත් රූපස් සංදේ හැටියට වෙන වෙනම දැක්වුවා. ඒ ආයතනයන්ගේ ගැටීම නිසා උපදින වේදනා සංඥා සංකාර විඥාන නාම සංදේ හැටියට පෙන්නලා මේ මොහොතේ පහළ වෙන පංච පාදාන ස්කන්ධයක පැවැත්ම ගැන අපි මතක් කරලා දුන්නා මහා අත්තිපදෝපම සූත්‍රයේට අනුවම. එතකොට අන්න සත්ව සම්මුතිය බිඳින්න පටන් ගත්තා. මේ සමස්ත කයම මම මගේ කියලා ගත්ත අදහස අතහැරුණා. දැන් මේ මොහොතේ පුද්ගල භාවයේ තියෙන්නේ මේ දැන් උපන් ආයතනයත් එක්ක. අන්න නාම රූප කියන එක අපි අර කලු අවස්ථාවෙන් ඊට වඩා වෙනස් අවස්ථාවකට වර්තමානයේ අපිට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවකට අරගෙන ආවා. ඊළඟට එහෙම අරගෙන ඇවිල්ලා අපි ඒ ටික වෙනම මේ ඇහත් රූපයන් දෙක රූපස්කන්ධයට මෙන්න මෙහෙම ගැටෙනකොට මේ විඥානයක් උපදිනවා. යකඩ කැල දෙක ගැටෙනකොට ශබ්දයක් හට ගන්නවා. මේ දෙක වෙන වෙනකොටම ශබ්දේ නැති වෙනවා වගේ මේ හට ගන්න චිත්තචෛතසික ධර්ම ටික පෙන්නවා. මෙන්න මේ ටික තමයි නාම ධර්ම, මේ ටික තමයි රූප ධර්ම කියලා පෙන්නවා. ඊළඟට ඒ ටිකක් පෙන්නලා නාම රූප දැන් මේ පරිච්ඡේද බෙද බෙද පෙන්වුවා. අපි අර අර පොතේ තියෙන නම් ටික අපි භාවිත කළේ නැහැ. පෙන්නගෙන ඇවිල්ලා ඊළඟට කිව්වා මෙන්න මේ ටික ඇති කල්හි මෙන්න මේ බඳු උත්තරයක් හම්බ වෙනවා. අපි රැවටෙන්නේ මෙන්න මෙතන. අපි රැවටෙන්නේ මේ දකින්න හන දැනෙන දැන ගන්න තැන. එතකොට මෙන්න මේ රැවටෙන තැන තියෙන්නේ හඹයක්. මේ ස්කන්ධ ටික තමයි යෙදිලා තියෙන්නේ. එතකොට මේ ස්කන්ධ ටික එකවර දකින්න ස්කන්ධ පහේම එකවර දකින්න අවස්ථාවක් පෙන්නවා. දකින්නවා කියන තැන හම්බ වෙනකොට ස්කන්ධ පහේම පහළ වීම එකවර වෙන වෙනම නෙමෙයි. පහේම ස්කන්ධ පහේම පහළ වීම හැටියට පෙන්නවා. ඊළඟ දැකීම අවසන් වෙනවා කියන්නේ ස්කන්ධ පහේම ඉඳීම බව. ඉතින් මේ විදිහට නාම රූප පෙන්වමින් නාම රූප වෙන වෙන හැටි, නිරුද්ධ වෙන හැටි, නිරුද්ධ වුණත් නිරුද්ධ වෙච්ච බව නොදන්නා කම නිසා, අවිද්‍යාව නිසා සංඛාර ගොඩනැගෙන හැටි, නූපන්නාස්රූප දින හැටි, උපන්නාස්රව දින හැටි අපි බොහෝ විට බොහෝ වාරවල කතා කළා. ඉතින් මේ දහම හොඳට තේරුම් අරගෙන ඔය කියන කර්මී එන ඉගෙනීම් ටික සසඳලා බලන්න, ගලපලා බලන්න නොගැලපෙන යමක් ඇත්තට. ඒක තමන්ගේ අත්දැකීමක් වෙන්නම. තමනුයි ඒක ගලපලා බලන්න ඕන. මේක හරිද? මේක මෙතන මෙහෙම තියනවාද? එතකොට දැන් තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා මේ වැඩපිළිවෙල තුල තියෙන හරි හෝ වැරද්දක්, අපි අනුගමනය කළා වූ දේ තුල තියෙන හරි හෝ වැරද්දක් තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාවයි තිය තමාටම පැවරෙනවා. ඒ නිසා කිසිදු අඩුවක් නැතුව හැමදාම කරුණාත්ම මේ යන වැඩපිළිවෙලක් එක්ක ප්‍රකට වෙන්න ඕන, ප්‍රකට වෙනවා. නමුත් අර ලෝකයේ තියෙන සම්මතෙක මවාගත්ත ඉගැන්වීම් එක්ක සසඳන්න බැරි වෙයි. ඒ සංකල්ප මත, ඒ සංකල්ප වලට එකඟ නොවෙන්න පුළුවන්, නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා මගේ හෝ තව කෙනෙකුගේ හෝ අදහසට සංකල්පයට නෙමෙයි බුද්ධ අනුශාසනාවට, බුදුරජාණන් වහන්සේ දේශනාවට සමද ගැලපෙනවාද කියන එක විතරක් බලන්න. ඒ වැඩ පිළිවෙල තුළ තමන්ට ආශ්‍රව කෙලෙස් දුරු වෙනවාද කියලා බලා ගන්න. ඊළඟට මේ කරන හැම දේශනාවක්ම චතුරාර්ය සත්‍යයට එකඟද ගැලපෙනවාද කියලා බලන්න. රාග දේශ මොහ තුනම දුරු වෙනවාද කියලා බලන්න. පටිච්ච සමුප්පාද ධර්මයේ උපදිනවාද කියලා බලන්න. හිත සතුන් වෙනවාද කියලා බලන්න. මෙන්න මේ තුනට ගැලපෙනවා නම් විතරක් ගලපා විශ්වාස කරන්න, මේක අනුගමනය කරන්න. හැබැයි අර ලෝකේ තියෙනේවට ගැලපෙන්නේ නැහැ කියලා අතාරින්න යන්න එපා. මෙන්න මේ තුනට නොගැලපෙනවා නම් විතරක් අතාරින්න. මේ කියන දේ තුල චතුරාර්ය සත්‍ය කොට නැගෙන්නේ නැත්නම් අවිද්‍යාව දුරු කිරීමෙන් ලැබෙන විරාගී බව ලෝභ දේශයන්ගේ සංසිඳීම නොවන්නේ නම් ලෝභ දේශ සංසිඳිලා විතරක් නෙමෙයි මෝඩකම දුරු වීමෙන් ලැබෙන ලෝභ දේශයන්ගේ සංසිඳීම නොවන බව පේන්නේ නැත්නම් Tamanta පේන්නේ නැත්නම් ඊළඟට මේ තුල පටිච්චසමුප්පාද ධර්මය උපදිලා පහළ වෙලා ඊට සැසඳිලා ගැලපිලා එන්නේ නැත්නම් එහෙනම් මේ ධර්මයේ එක දවසක්වත් ඇසුරු කරන්න එපා. එහෙම වෙනවා නම් මේ ටික වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම මේකයි පරිනිර්වාණ මොහොතේ. මෙන්න මේ ටික ගැලපෙනවා නම් මහණෙනි කවුරු කිව්වත් කමක් නැහැ මේ ධර්මයේ පිළිගන්න. මේක නොගැලපෙනවා නම් බුදුවරුන්ගෙන් ඉගෙනගෙන කියලා ආවා කිව්වත් අග්‍රශ්‍රාවකයන්ගෙන් ඉගෙනගෙන ආවා කිව්වත් නොගැලපෙනවා නම් ඒ ධර්ම අතහරින්න. මාගේ දේශනාව. එනිසා නිතරම මම හෝ තව කෙනෙකු හෝ ලෝකේ කියන දෙයට නෙමෙයි මේ චතුරාර්ය සත්‍යයට රාග දේශ මොහ විනයට පරිසම්පාදයට ගලපලත් සතුනලා බලලා සම්බන්ධ නම් එකතු නම් හොඳ නම් විතරක් අනුගමනය කරා. එනිසා ඔබතුමාගේ ප්‍රශ්නෙට ගොඩක් උත්තර දුන්නා.
ගරු කල්යාණ මිත්‍රයන් වහන්ස සීය පිටුවා නොගැනීමේ ප්‍රමාද දෝෂය නිසා හිත අකුසලයට වැටි ඇති බව දැනගත් පසු ඉන් හිත මුදවා ගැනීමට යෝනිසෝ මනසිකාරයේ පවත්වන ආකාරය තවදුරටත් පහදා දෙන මෙන් පිළි.
මේ වාසිය ඉඳලා කියපු එක ඔක්කොම ආයි කියන්නේ. හොඳයි පස්සේ හොඳයි අපි ඒකට එළපෙන යමක් කතා කරමු. අපිට හැමතිස්සෙම ඇත්තටම අපි කවුරුවත්ම දක්ෂ නැහැ, ඔබවත් මමවත් දක්ෂ නැහැ. අරමුණ ගැටිලා මුලා නොවී ඉන්න. තාම අපි හැම කෙනෙක්ම ඉන්නේ මුලා වෙන තැනක. මුලා නොවී ඉන්න පුළුවන් නම් ඒ රහත්ණාන්තේනේ නේද? අපි කවුරුවත් සහත් වෙලා නැහෙනේ. සහත් වෙලා නැහැ නිසා අපි හැමතිස්සෙම සිහිනුවන මදකම නිසා එළඹෙන අරමුණේදී මුලා වෙනවා, රැවටෙනවා. දකින්න අහන දෙනෙන දැනගන්න දේදී රැවටෙනවා. දකින්න දේ අහන දේ දැනෙන දැනගන්න දේ අරගෙන හිතන බවක් තියෙනවා. මුලාවටපත් වෙන බවක් තියෙනවා. ඒක ඇත්ත. ඒක කවුරු හරි නැහැ කියලා කියනවා නම් එහෙනම් ඒ රහතන් වහන්සේ කියන්නේ ටිකක් පරිස්සමෙන් අතුරු කරන්න ඕනේ. ඒ රහතන් වහන්සේ කියලා කියන්නේ ගින්න. රහතන් වහන්සේ කියලා කියන්නේ නාගේ. දෙවෙනා පිච්චෙන වළං වුණොත් පරිස්සමෙන් අතුරු කරන්න ඕන කෙනෙක් නේ. එහෙම කෙනෙක් අපි අතරේ නැහැ. අපි සාමාන්‍ය පරිදි ඉන්නේ නිසා අපි කවුරු කාටත් පරිදි. දැන් වරදින එක නෙමේ ප්‍රශ්නේ. දැන් අපි පඬිතද මෝඩද කියන කාරණාව විසඳෙන්නේ මේ වරදින එකේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන සූත්‍රයක් තියෙනවා කියවලා බලන්න බාල පඬිතුමෝ. බාලයාටත් පඬිතියටත් මේ ස්කන්ධ ටික මේ විදිහෙම පහළ වෙනවා. එතකොට බාලයා පඬිත බව පඬිතයා කියලා කියන්නේ මේ ස්කන්ධ ටිකේ වෙනසක් අනුව නෙමෙයි. මේ ටික පහළ වෙනකොට මේ සඳහා යෙදෙන නුවණේ දන්නා භවයේ දැනුමේ අඩු වැඩි කම අනුවයි බාලයා හා පඬිතයා කියන දෙන්න දෙදෙන්නේ. දැන් අපිට ඕන බාලයෙකු නොවි පඬිතුක වෙන්න. පඬිතුයා කිව්වේ කාටද? වරද වරද හැටියට දකිනම් යමෙකු එපමණකින් ඔහු පඬිතෙක් කියලා කියනවා. දැන් තමන්ට මේ ආයතනයට ගැටලා මුලාවට පත් වුණා, සිහි මුලා වුණා, නුවණ දුබල වුණා කියලා තේරෙනවා නම්, වැරද්දට වැටුණා කියලා අහුවෙනවා නම්, දකිනවා නම් එපමණකින් පඬිතෙක් නේ නුවණැත්තෙක්. එතකොට එයා දන්නවා දැන් වැරදිලා කියලා. වැරදුණු බව දන්න කෙනා ඉක්මනින් වරද නිවැරදි කරගන්නවා. දැන් අපිට ඕන කරන්නේ ඉච්චරයි. අපිට ඕන කරන්නේ අපි මෙන්න මේ අරමුණේ මෙන්න මේ තැන පඹය ඇති තැන හැමතිස්සෙම මේ සත්‍ය පුද්ගලෙක් වෙන අදහසක් උපදවා ගත්ත නේද කියලා වැරද්ද හඳුනගන්න එක. පඹයක තැන මිනිහෙක් කියලා හිතා ගත්ත නේද මේ ස්කන්ධ ඇති තැන. ඉවනු අදහසක් සත්‍ය පුද්ගල සංකල්පයක් ගොඩනගා ගත්ත නේද? වැරදුණු තැන මෙතන නේද කියලා වැරදිච්ච තැන හඳුනගත්තා. හඳුනගත්ත කෙනාට පුළුවන් වැරදුණේ කොතනද? මෙන්න මෙතන ඇත්ත නොදකපු නිසා නේද මේ සංවේදී තැන හටගත්ත දේ ස්කන්ධ නැති වෙනකොට නැති වෙලා යන බව නොදැක්ක නිසා. එතන වැරදුණු නිසා නේද මේ වැරද්ද උනේ කියලා ආපස්සට හැරිලා වැරදුණු තැන හදා ගන්න පුළුවන් නම්, නිවැරදිව බලන්න පුළුවන් නම් ඒකම තමයි ප්‍රතිපදාව. අනිකක් නෙවෙයි. කවදා හරි දවසක වරදින්නේ නැතුවම දැකීම දැකීමක් පමණක් වෙන්නේ ඒ වැරදිලා වැරදීම දිගට යන්න නොදී. ඕග යෝග සැඩපහරකට අහුවෙලා යන්න නොදී අතරමඟ කඩා ගන්න කෙනා, නවත්ත ගන්න කෙනාක් කෙනා පඬිතය. එනිසා වරදක්කට වැටුණා, මුලාවටපත් වුණා, අවිද්‍යාවෙන් යුක්ත වුණා, කෙලේශය කුස්නා දුස්නානේ මම මගේ මගේ ආත්මය කියන අදහස උපන්නා කියලා හඳුනගත්තා නම් ඒක ලොකු නුවණක්. එනිසා එතන නොයටි කාටවත් ඉන්න පුළුවන් කමක් නැහැ. එතනට ගියේ ඒක වරදක් වටමහ ප්‍රතිපදාවෙන් බහැර වෙච්ච තැනක් ඇටියට සලකන්න එපා. ඒ කියන්නේ අපිට හැමතිස්සෙම හම්බ වෙන්නේ නූපන්නාශ්‍රවයේ උපදිනවා. දැන් අපිට තියෙන්නේ උපන්නාශ්‍රවයේ වැඩෙන්න නොදී වළක්වන්නේ කිව්සෙලා. දැන් මේ ආයතන ආදියට ගැටිලා නූපන්නාශ්‍රවයේ උපදී. උපන්නාශ්‍රවයේ වැඩෙන්න දෙන්නේ නැහැ. යමක් දෙය මලක් කියලා දැනගනීවි. මලක් කියලා දැනගන්නකොට ආශ්‍රවේ ඉපදිලා. හැබැයි මල ලක්ෂණයි හොඳයි ඒක ගැන දිගට හිතන්න යනකොට ඒක බලන්න යන්න, කඩා ගන්න, චිප ගන්න යන්න තරමට ඕගයකට සැඩපහරකට අහුවෙලා යන්න නැතුව මලක් කියලා දැනගත්ත තැනම මේ ආශ්‍රවයක් නේද හටගස්සී කියලා බලා ගන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත් ඒ සිහියේ ඒ නුවණ ප්‍රමාණවත් න්‍යාසරක්ෂේ කරන වැඩපිළිවෙල. ඊළඟට තමයි අපිට ඉස්සෙල්ලා ඕන අපිට වරදින්නේ කොතනද, අපි නුවණින් බලන්න ඕන කොතනද කියන ඒ නුවණින් දැකිය යුතු දහම මොකද්ද කියන එක හඳුනගන්න එක විතරයි මේ අමාරුවෙන් හොයාගෙන හොයාගෙන එන්න තියෙන්නේ. ඒ ටික තේරුම් ගත්තට පස්සේ අපිට කරන්න තියෙන කාරණාව බොහොම සරල තැනක් වේවි. මුල සම්පූර්ණ කරනකොට අග ඉබේමයි ලැබෙන්නේ. එනිසා අපිට අමාරු හරියක් තියෙන මේ ධර්ම දැනගන්න ටික විතරයි. දකින්න තියෙන ක්‍රියාව අමාරු නෑ. ඒක බොහොම ලේසි එකක් තාම කියලා දුන්නේ රුමුස්ටි තියෙනවනේ. බොහොම අහසෙන් කරන්න පුළුවන් තේ. මොකද එතනදි තියෙන්නේ සීලය සම්පූර්ණ කරන්න විතරයි තියෙන්නේ. සීලය සම්පූර්ණ කුසල සීලය මේ සීලය කියන එකේ තියෙන කුසල සීල කුසල සීලය ඒක අපි ඉදිරියේදී විස්තර කරගන්න පුළුවන් කුසල සීලය සම්පූර්ණ වෙනකොට ප්‍රමෝදය ඉබේමයි එන්නේ ප්‍රමෝදය ඇති කල්ලි ඉබේමයි ප්‍රීතිය ප්‍රීතිය ඇති කල්ලි ඉබේමයි පස්සද්ධිය පස්සද්ධිය ඇති කල්ලි ඉබේමයි සුඛේ ඒක ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ සුඛේ ඇති කල්ලි ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් ඕනේ සමාධිය වෙන්න කියලා සුඛේ ඇති කල්ලි සමාධිය ඉබේමයි ලැබෙන්නේ සමාධිය ඇති කල්ලි යථාභූත ඥාන දර්ශනය ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් ඕනේ ඉබේමයි යථාභූත ඥාන දර්ශනයේ ඇති කල්ලි නිබ්බිදාව ආර්ය කලකිරීම ලැබෙන්න කියලා අදිස්ථාන කරන්න ඕනේ ප්‍රාර්ථනාවක් ඕනේ ඉබේමයි ලැබෙන්නේ නිබ්බිදාව ඇති කල්ලි නොයලීම ඇති වෙන්න කියලා හිතන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ ඉබේමයි නොයලීම ඇති කල්ලි නිදෙනවා නිදෙන්න ප්‍රාර්ථනාවක් ඕනේ අදිස්ථානයක් ඕනේ ඉබේමයි නිදෙන්න නිදුණු කල්ලි නිදුනේ යන නුවණ සත්‍යවේක්ෂා ඥානය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ ඉබේමයි එතකොට මේ ටික ඔක්කොම ඉබේ සිද්ධ වෙන කාරණා එකයි කරන්න තියෙන්නේ කුසල සීලය මොකද්ද කියලා අහන්න එතන පුරනකොට එතන සම්පූර්ණ කරනකොට ඉතුරු ඒවා ඔක්කොම ඉබේ සිද්ධ වෙනවා. හරි ලේසි මේ ප්‍රතිපදා. අමාරු ටික තමයි මේ අපි මේ කතා කරන්නේ. වරදින්නේ කොතනද කියන ටික දැනගන්න විතරයි ඕන. නුවණින් බලන්න ඕන කොතනද කියන ටික දැනගන්න විතරයි ඕන. ඒ ටික දැනගත්තට පස්සේ ඊට උපකාරකව කළ යුතු කාරණාව තියෙන්නේ ඊට හුඟක් මෙහි. ඒක අමාරු නෑ. මේ වරදින තැන කොතනද නිවැරදි කරගන්න පුළුවන් තැන කොතනද කියන එක විතරමයි මේ අමාරුවෙන් දැනගන්න ඕන. ඒ නිසා මෙන්න මෙතන හොඳට හඳුනගෙන වරදින තැන තහවුරු කරගන්න. මෙතන ඇත්තටම මෙහෙම වැරදීමක් නේද වෙන්නේ. මේ බඳු මේ පඹේ කැටි තැන මේ පුද්ගලයේ සත්‍යයේ තියෙන අදහසක් උපදවාගෙන නේද මේ ගුටි තැන මේ දෙක ඉන්නේ කියන මේ 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 සත්‍ය මේ ධර්මයේ තහවුරු වෙන්නයි ඕන ඒකාන්ත දැක්මක් වෙන්න ඕන ඊට පස්සේ ඒ උපදින දෘෂ්ටියෙන් මිදෙන්න තියෙන වැඩපිළිවෙල අමාරු නෑ මෙතන මෙහෙම රැවටෙනවා නේද මේ රැවටෙන නිසා නේද මේ ආශ්‍රව කෙලෙස් හටගන්නේ ඒ නිසා නේද මේ සතර කියන එක දකින්න විතරයි ඕනේ. ඊළඟට එතන පිළිතා සිටින්නේ ඒ මුලාවටපත් නොවි ඒකෙන් නිදෙන වැඩ පිළිවෙල ඊට මෙහෙන් අපිට පටන් ගන්න පුළුවන්. ඒ නුවණ සාපේක්ෂව දැන් අපිට හම්බ වෙන්නේ නුවණින් දැකිය යුතු ධර්ම. නුවණින් දැකිය යුතු තැනක් හම්බ වෙන්නේ. නුවණින් දකින්න ගියාම නුවණින් දකින්නට අමාරුයි. ඒ කියන්නේ නුවණින් දකින්නට අමාරුයි කියන්නේ අපේ සිහිය නුවණ මද නිසා අපි රැවටෙන මුලාවටපත් වෙනවා එන අරමුණේ එල්ලිලා මලක් කියලා දැනගෙන අම්මා කියලා දැනගෙන ඒව ඔස්සේ දිගට හිතාගෙන යනවා නැවත නැවත ආයතන උපදින බවක් පේනවා නේද දැන් අපට අහුවෙනවා මෙතන දැකිය යුතු ධහම මේක දැක්කොත් හරියට දැක්කොත් මේ සංගයංගයේ ඇති ඇති දැක්කොත් මේ ආශ්‍රව උපදින්නේ උපන්නාශ්‍රවය දුර වෙනවා කියලා දැන් හොඳටම දන්නවා නමුත් මේ දැනුම තියෙද්දිත් අනේ මට මේ මුලාවටපත් වෙනවානේ මේ ආශ්‍රව කෙලෙස් උපදිනවා කියලා ඔන්න එනවා නුවණ විරාගික වූ දුක් වේදනාව මෙච්චර මේ ධහම දන්න මටත් මේ ආශ්‍රව කෙලෙස් වෙනවානේ කවදද මේ ආශ්‍රවයන්ගෙන් ක්ලේශයන්ගෙන් කවද මිදෙන්නද කියලා නිරාමිත විරාගික දුක් වේදනා උපදින්නේ එතන. ඒකට දැන් යාට ඕන දැන් මේකෙන් නිදෙන්න ගැලවෙන්න. මන නුවණින් දැකීපු ධර්ම දකින්න බැරි මේ සිහිය නුවණ මත. ඒ නිසා මම හිත වඩන්න ඕන. හිත වඩන්න ගියාම ඊටත් මෙහා අවශ්‍යතාවයක් දැනෙනවා. සීලිය අවශ්‍යතාවය දැනෙනවා. එතන පිරෙනකොට සමාධිය වැඩෙනවා සමාධිය ලැබෙනකොට නිවන පහළ වෙනවා නිවන ඇති කල්ලි නිවනින් දෙකියුදු ධම හමු වෙනවා අර කියපු ප්‍රතිඵලය ප්‍රතිවේක්ෂා ඥානය දක්වාම ඉබේ નિરાයාසයෙන් මඟ දන්න තැනට පිහිටයි සමාධි නැහැ. ඒ නිසා දැනට සිහිය මුලා වෙලා විවිධ දැනගැනීම් වලට ගිහිල්ලා හරි කමක් නැහැ. මේ දැනගැනීම දැනගැනීමක් හැටියට දැකීම දැකීමකින් අවසන් වෙන තැන දකින්න බැරි නුවණ නොයදුණු නිසා මේ ආශ්‍රව උපන්න නේද මේ කෙලේශයක් උපන්න නේද කියලා එතන හඳුනාගෙන ඒක දුරු කරන්න බලන්න. එතකොට ඒ සිහිය ඒ නුවණ හොඳටම ඇති මේ ධාමේ කෙලවරකට යන්න. එහෙම බලන කෙනා තමයි ඒ සිහියේ නුවණ වඩ වඩාත් වඩා වර්ධනය කරගෙන එළඹ සිටින නුවණකින් දැකිය යුතු ධාම දකින්න ආශ්‍රවක්ෂේත්‍ර කරන්නේ. එතන ඊළඟට ඊට මෙහාදී අපිට ඒ පිළිබඳව කියනෝ නැති කර ගැනීම සඳහා කළ යුතු වත් පිළිවෙත් ප්‍රතිපදාවන් නැතුව නෙවෙයි. සිහි නුවණ අඩු වෙන්න මද වෙන්න හේතු තියෙනවා. ඒ අපේ චර්යාව හා බැඳිච්ච දේ. අපි නිතරම කාම සංකල්පවලට නැඹුරු නම් රූප කාමයෙන්, ශබ්ද කාමයෙන්, ගන්ධ කාමයෙන්, රස කාමයෙන්, ස්පර්ශ කාමයෙන් යුක්ත නම් කාමයේ කියලා කියන්නේ අඳුරා. අර සංඝාරව කියන බමුණ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වහන්සේට කියනවා බුදුහාමුදුරුවනි මට ඉස්සර හොඳ ධාරණ ශක්තියක් තිබුණා. ඈත අතීතයේ පාඩම් කරපු දේවල් පවා මේ දැන් පාඩම් කරපුවා වගේ මතක් කරගන්න පුළුවන්, සිහි කරන්න පුළුවන්, හඳ නගලා කියන්නත් පුළුවන්. බොහෝ වාරයක් පාඩම් කරපුවා නෙමෙයි වරක් දෙකක් කියපුව පවා මට ඉක්මනින් මතක් වෙනවා. බුදුහාමුදුරුවනේ හරි වැඩේ නේද? එක වරක් දෙකක් කියපුවා නෙමෙයි බොහෝ වාරයක් පාඩම් කරපුවා මට දැන් තේරෙන්නේ නැහැ සිහි කරගන්න බැයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝාරවට කියනවා උපමාවක් දෙන්නලා කියනවා ඒක පුදුමයක් නෙවෙයි ඔබ ඉන්න තැනේ හැටියට. උන්වහන්සේ එක නිරර්ශනයක් කරලා පෙන්වනවා සංඝාරව වතුර භාජනයක් අරගෙන අඩියට යමක් දාලා අපි කෙනෙකුට පෙන්වුවොත් පැහැදිලි ප්‍රසන්න වතුරේ අඩියේ තියෙන දේ හොඳට පේනවා. දැන් සංඝාරව මේ වතුර භාජනයේට සායම් වර්ගයක් අවලං කළොත් සායම් ටිකක් මිශ්‍ර වුණොත් දැන් ඔබට පුළුවන් ද අඩියේ තියෙන දේ දකින්න? සාමාන්‍ය දකින්න දැන් අඩි තියෙන දේ දැන් පේන්නේ. එහෙනම් සංඝාරව මේ සිහි කරගන්න බැරි වෙන්නේ මේක හේතුවක් තමයි වෙන්නේ. මේ ඔය හිතේ කාම සංකල්පය කාම ඡන්දය ඇති වුණා කියලා කියන්නේ හරියට හිතේ මේ වතුරු භාජනයේ සායන් මිශ්‍ර වුණා වගේ. හිතේ කාම ඡන්දය ඇති වුණාම කාම ඡන්දය ඇති කල්හි යමක් සිහි කරගන්න මතු කරගන්න බෑ. ඉවහිලා මේකෙන්. ඒ නිසා කාමච්ඡන්දය දුරු කරගත්තාම මේ ඇතුළත ඇති දේ සිහි කරගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ දෙන්නලා අහනවා සංඝාරව කැකහැරින වතුරක උතුරන වතුරක අඩිය තියෙන දේ පේනවද? පේන්නේ නැහැ ස්වාමීන්. කැකහැරෙන පැහෙන වතුරේ අඩිය තියෙන දේ පේන්නේ. එහෙනම් සංඝාරව ඉඳේ හිතේ දේශය නිතර නිතර ඇත්නම් කැකෑරෙන වතුර බඳුනක් වගේ අඩිය තියෙන දේ දකින්න. එනිසා සිහි කරගන්න නම් මේ කැකෑරෙන බව දේශයක පාලනය කරගන්න ඕන. ඊළඟට උන්වහන්සේ අහනවා සංඝාරව වතුර භාජනයක දියසෙවෙල් වලින් වැවුණොත් දියසෙවෙල් වලින් වතුර භාජනයේ මතු පිට වැසිය ගියොත් අඩිය දකින්න පුළුවන්ද? ඒ සාමී. එහෙනම් ඒ තීන මිද්දේ කම්මැලි අලසකම ඇති වුණොත් දියසෙවෙලින් වැහුණා වගේ දී තියෙන දේ සිහි කරගන්න බෑ. දී තියෙන දේ සිහි කරගන්න බෑ. එනිසා මේ දියසෙවෙල් ගති හිතින් ඉවත් කරගන්න. ඊළඟට උන්වහන්සේ අහනවා සෙල වෙන වතුරේ චලනය වෙන සෙල වෙන වතුරේ යමක් දකින්න පුළුවන්ද? සාමාන්‍ය බැරි. එහෙනම් උද්දච්ච කුච්චේ කියලා කියන්නේ යමක් ධර්මයක් දී කරගන්න තියෙන බාධකයක්. සෙල වෙන වතුර භාජනයේ කඩේ දකින්නවා වගේ සෙල වෙන හිතක් ඇති කල්හිද ධර්මයේ සිහි කරගන්න බැරුව යනවා. ඊළඟට උන්වහන්සේ අහනවා වතුර භාජනයේ මඩ මිශ්‍ර වුණොත් එහෙම නැත්නම් අඳුරේ තිබුණොත් අඩිය තියෙන දෙයක් දකින්න පුළුවන්ද? දකින්න බැහැ සාමී. එහෙනම් සංඝාරව විචිකිච්ඡාව කියන්නේ මේහා ප්‍රමාණයි. විචිකිච්ඡාව ඇති කල්හිත් මේ ධර්ම සිහි කරගන්න බැරුව යනවා. අතක තියෙන දේවල් ආවර්ජනය කරගන්න බැරුව යනවා. ඒ නිසා හිතේ තියෙන අඳුරු ගතිය මඩ ගතිය ඉවත් කරලා ඊට ප්‍රසන්න කරගන්න. ඉතින් අපටත් මෙන්න මේ ධහම දැකගත්තට පස්සේ මේ ධහම අමාරුවෙන් අමාරුවෙන් මෙන්න මේ දැකිය යුතු තැන මෙතනයි කියන ඥානතෝ දැනගන්න තැනට ආවට පස්සේ දැනගත්ත දේ දකින්න බැරි ආවරණ ධර්මයේ තමයි පංච නීවරණ කියලා කියන්නේ. පංච නීවරණ අපිට ධහම දැනගත්තට පස්සේ දකින්න අපහු කළ යුතු එකම දේ තියෙන්නේ නීවරණ ටික දුරු කරන එක විතරයි. වෙන මොකුත් කරන්න නෑ. අපි මහන්සි වෙන්න ඕන දැනගත යුතු දේ දැනගන්න විතරයි ඉස්සෙල්ලා. දැන් අපි දැනගත යුතු දේ දැනගන්න නැතුව ඉස්සෙල්ලා කලේ නීවරණ දුරු කරන්න නැතුව. දැන් මේවට පිළිලේ වෙනසක් තියෙන ඉස්සෙල්ලා අපි දැනගත යුතු දේ දැනගෙන දැනගත් දේ දැකීම සඳහා ආවරණය වෙලා තියෙන ධර්ම ටික ඉවත් කරනවා. එතකොට ආවරණ ටික ඉවත් වෙනකොටම බලනවා දකිනවා කියන එකට 아무තු වෙසක් වුණද? දැන් මට එළිය දකින්න බෑ අර තිරෙන් වෙහිලා. දැන් තිරේ මම මෙහාට කරනකොට එහා පැත්තේ දකින්න කියලා 아무තු වෙසක් වුණද? 아무තු මහන්සියක් නෑ. තිරේ ඉවත් කරනවත් එකමයි එහේ දකින්නේ. එතකොට දැන් එළිය දකින්නමයි මම තිරේ මෙහාට කරන්නේ. ඒ වගේ අපි දැනගත යුතු දේ දැනගෙන අපි එතනදී හඳුන ගන්නවා දැනගත් මොහොතේදී මට මේක බලන්න බෑ මේ ආවරණ ධර්ම ටික නිසා. මේ ටිකෙන් මේ ඇත්ත වහනවා. අපිට දී කල්පනාව නැති වෙනවා කියලා කියන්නේ මේකනේ. මේ අවිද්‍යාව මේ ස්කන්ධ ඇති කල්ලි මේ දැකීම දැනීම දැන ගැනීම කියන ටික වැහෙනවා. වැහෙන්නේ මේ නීවරණ වලින්. දැන් අපි හඳුන ගන්නවා එහෙනම් මේ නීවරණ ධර්ම ඇති පහක් මට මේ ධහම දැකින්න බෑ. එහෙනම් දැන් මම කරන්න ඕන මේ tire ඉවත් කරන්නේ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ නීවරණ යටපත් කරන වැඩපිළිවෙල නුවණ ඇති කෙනෙකුට ඒ වැඩපිළිවෙල ඒකම ප්‍රතිපදාව වෙනවා නීවරණ දුක්කරන. අනිමිත් සමාධිය. එහෙම නැති කෙනෙකුට පුළුවන්කම තියෙනවා නීවරණ යටපත් කිරීම සඳහා තමන්ට කැමති හිතේ සද්ධාව ප්‍රසාදයේ උපදින සතුටින් කරන්න පුළුවන් බුදු ගුණද මෛත්‍රියද අසුභයේද මරණ සතියේද ආනාපාන සතියේද මොමන හෝ වේවා කමඨහනක් හෝරගෙන නීවරණ දෙකින් දුරු කිරීම සඳහා සමක කමඨහනක් කරන දැන් අර නුවණින් බලන්න ඕනේ ඒක කාරණාව නෑ ඒක එහෙම මත අරිනවා හැබැයි දැන් මෙතන මේ කටයුත්ත කරන්නේ කුමක් සඳහාද කියන නුවණ විතරක් තියෙනවා මෙතන මේ සමත කමඨහනක් වඩලා නිවන් දකින්න බැහැ මේකේ අවශ්‍යතාවය මෙන්න මෙතනින් ඉවර වෙනවා මෙන්න මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන ඒ සමාධි හිතෙන් මෙන්න මේ ධහම දකින්න ඕන කියන නුවණ ඇතිව ආනාපාන සතිය හෝ වෙන ඕනම කමඨහනක් වඩාගෙන යනවා ඒක වඩන්න ගියාම තේරෙනවා හිත සමාධි කරන්නත් බෑ ඊට මෙහා හේතු හිතේ තියෙන කෙලෙස් නිඳින්න බෑ. අර මං උදේ කිව්වා වගේ පිටින් ගලාගෙන එන වතුර තියෙනවා නම් ඒව වහන්න වෙනවා. අන්න එතකොට ඉදීම අයියාට තේරෙනවා මේ ගලාගෙන එන වතුර ටික වැලැක්වුවොත් මේ තියෙන වතුර ටික ඉදීම හිඳිලා යනවා. ඒකෙච්චර වෙනසක් නෑ. එතකොට එයාට සමාධිය පිණිස සීලය තමයි පුරන්නේ. කුසල සීල. කුසල සීල කියලා කියන්නේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ අරිය සාවකෝ සම්මා දිට්ඨි වේති මුදුගතාර්ථ දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතු ඉමං සද්ධම්මං. මේ ටික දැනගන්නකොට මෙන්න මෙතනම කුසලයේ අකුසලයේ තේරුම් ගන්නකොට ඒකේ මූලය හොයා ගන්නකොට එතන සුද්ධ කරනකොට අනිත්‍යව ටික ඔක්කොම ටික දීම. ඉතින් ඒ නිසා හිතේ ඇති වෙන කෙලෙස් ගතිය, පිළිකු ගතිය, ප්‍රමාදී බව, අසීහිය ගැන කලකිරෙන්න එපා. මෙතන මුලින් දැකිය යුතු තැන ප්‍රමාද වෙලා හෝ හඳුනා ගන්න පුළුවන් නම් ඒකයි අවශ්‍යතාවය. ඊළඟට යමාරුවෙන් අමාරුවෙන් තහවුරු කරගන්න මෙතනම නේද වැරද්ද කියන තැන විතරක් තහවුරු කරගන්න. එච්චරයි ඕන. ඊට පස්සේ කළ යුතු මෙහාට. එතන ප්‍රත්‍යක්ෂ නොවි ඊට මෙහා දෙයක් කරලා වැඩක් නැහැ. ඒකද ඊට මෙහා එතන ප්‍රත්‍යක්ෂ නොවි එතනයි වැරද්ද තියෙන්නේ, එතනයි නිදෙන්න තියෙන්නේ, එතනයි දොරටුව කියලා හඳුනාගත්තේ නැති කෙනෙකුට අපිට මෙහි චතුත් අධ්‍යානෙ අස්ස සමාපත්තීත දෙව්වත් අවශ්‍ය තැනට හිත කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය තැන හඳුනා ගන්න, හඳුනාගත්ත කෙනාට සරල තැනකින් පටන් ගන්න වැඩ පිළිවෙල තියෙනවා.
එතන අනිත්‍ය සමාධිය ගැන පොඩ්ඩක් කියවුණ පොඩි ටික අපි කලින් කියවුණා ಅಂತ මතක් කරලා දැන්
අනිත්‍ය සමාධිය ගැන අපි ඊපස්සේ ටිකක් කතා කරලා. අනිත්‍ය සමාධිය කියලා කියන්නේ අපි මේ කියපු දර්ශනයේ යෙදෙන වැඩපිළිවෙලමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නිරන්තරවම අගය කරන්නේ උතුම් කොට දේශනා කරන්නේ අනිත්‍ය සමාධිය. සමාධි දෙකක් ගැන කියවෙනවා, නිමිති සහිත සමාධි සහ අනිමිත්ත සමාධි. එකනේ සමාධි අවස්ථා කීපයක් තියෙනවා. අනිමිත්ත සමාධි, අප්පනීත සමාධි, ශුන්්‍යත සමාධි. අනිමිත්ත සමාධි, අප්පනීත සමාධි, ශුන්්‍යත සමාධි කියන්නේ. එතනදී ඒ ටික අපිට හම්බ වෙන්නේ අපි බලන පිළිවෙලා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන බලන ස්වභාවයන්. අපිට අනිත්‍ය හටගත් දේය හටගත් වෙන නිරුද්ධ වෙනවා කියලා බලන ඒ අනිත්‍යතාවයට අනුව බලනකොට රොඩ නැගෙන සමාධියට කියන අනිමිත්ත. මේ විදිහටින් අරගත්තේ නෑ එකක්. ස්කන්ධ ටිකේ හට ගැනීමක් දකින්න ස්කන්ධ ටිකේම නිරෝධයක් දකින්නවා එකක්වත් අල්ලගෙන බැලුවේ නෑ. හටගත් දේ හටගත් වෙනම නිරුද්ධ වුණාමයි බැලුවේ. ඒ බලන වැඩපිළිවෙල තුල හම්බ වෙනවා අනිමිත්ත. හටගත් දේ දුකයි කියලා බලනකොට මේ දුක හටගත්තා, දුක නැති වුණා කියලා බලනකොට දුක්ඛමේව උපජ්ජමානා උපජ්ජති, දුක්ඛමේව නිරුද්ධමානා නිරුද්ධති. දුකමයි උපදින්නේ උපදින්නේ, දුකමයි නිරුද්ධ වෙන්නේ. ස්කන්ධ ටික අර දුක්ඛ ලක්ෂණේ හොඳට බලලා පුරුදු කෙනාට දැන් දැකීම ඇතිවීම වෙනකොටම යාතත් පේන්නේ දුක හටගත්. දුකේම නිරෝධයයි පේන්නේ. සංදයන්ගේ දිදීම දුකේම නිරෝධය. එතකොට යාත හම්බ වෙනවා අප්පනීහිත. මේ හටගත් ධර්මයන් අනාත්ම බව ප්‍රකට කෙනාට. මේක එක් කෙනාගේ දැනුමේ නුවණ සසරේ පුරුද්දානුව අපි මේ එක වැඩපිළිවෙලක් කිව්වට කෙනෙකුට අනිත්‍ය ප්‍රකට වෙනවා සසරේ පුරුදු කරපු දේ අනුව මේ වැඩපිළිවෙලට ආවහම මේ ධර්ම දැනගන්නකම් කාටත් එකයි. ආවට පස්සේ ඒ කෙනාගේ නුවණ එක එක අතර යනවා. කෙනෙකුට අනිත්‍ය ප්‍රකට වෙනවා. එයා අප අනිමිත්ත සමාධියෙන් අවසන් කරගනී. කෙනෙකුට දුකම ප්‍රකට වෙනවා. අපනිහිත සමාධිය ආරම්භ වෙනවා. ඊළඟට අනාත්ම බව ප්‍රකට කරගැනීමෙන් මේ දකිනාම දැනම දැනගන්න දේ තුළ පවතින අනාත්ම ධර්මතාවය බලන ප්‍රකට කරගත්ත කෙනාට ශුන්‍යත සමාධිය හම්බුනවා. එතකොට මේ තුලේදීම මාර්ගය හා යෙදිලා තියෙන්නේ මේ සමාධිය නිමිති වශයෙන් කිසිවක් අරගෙනනේ හටගත්ත දේ හටගත් දැනම නිරුද්ධ වෙනවාමයි දකින්නේ. යම් කිංචු සමුදය ධම්මං සබ්බන්තං නිරෝධයං. හටගත්තනම් යමක් ඒ හටගත් ධර්මිය එතනම නිරුද්ධයි කියලාමයි බලන්නේ. නිමිති වශයෙන් ගත්ත දෙයක් නෑ. ඒ නිසා ඒකට කියනවා නිමිත්ත. නිමිති වශයෙන් නොගෙන වඩන සමාධි. ඊළඟට අපි බුදු ගුණ වෙන්න පුළුවන් මෛත්‍රී ආනාපාන සතිය ආදී ඒවා නිමිති. නිමිත්තක් අරගෙන අපි බාහිරයේ විවිධ අතට දුවන හිත එක අරමුණක නතර කරගන්න එක තැනක් අල්ලගෙන එක නිමිත්තක් අරගෙන බාහිර නිමිති නානා නිමිති අතහැර ගන්නවා එක තැනක තියාගන්න. ඊළඟට එතන හිත පිහිටුවාගෙන අර ධම දන්න දකින්න කෙනා යම් සක්‍රමයක් හිතේටයි මේ නිමිත්තයි සමාධිය වැඩුවේ. යම් ප්‍රමණකට යාට හිත සමාධි වෙනකොට එයා දන්නු දැන් මට අවශ්‍යතාවය මේක ධ්‍යාන නෙමෙයි. මට අවශ්‍යතාවයන් අර ආශ්‍රවක්ෂය කරන ධම දකින්න. ඒ උමනාවෙන් නම් මේ සමාධිය වැඩුවේ යාට සමාධිය ලැබෙන්න ලැබෙන්න දැකිය යුතු ධමද දකින්න ආශ්‍රවක්ෂය ගවාගෙන යාටද නිවන් දකින්න පුළුවන් නිවන් දොරක් වෙනවා ඒ සමාධිය. හැබැයි ඒ ධම නොදන්න කෙනාට ධ්‍යාන සමාපත්තියත් සමාපත්තිය අභිඥා ලබන්න පුළුවන්. ආශ්‍රවක්ෂය කරන්න හම්බ වෙන්නේ නැහැ. ධ්‍යාන සමාපatti ලැබුවා කියන ආශ්‍රවක්ෂය වෙන්නේ නැහැ ධම නොදැන හිටියෝ. ඒ නිසා මේ ශාසනයේ ධම දැනගන්නවා කියන තැනමයි ප්‍රධාන වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල අවධාරණය කර දේශනා කරන විවිධ න්‍යායන්ගෙන් ඥානතු හම්බිත්ව ඒ පස්සට වාසවන් තැන්වල නොදන්න කෙනාට නොදකින්න කෙනාට ආශ්‍රයන්ගේ සේ නොවන බවත් දන්න දකින්න කෙනා මාත්‍රාක්ෂය කරගන්න බව. එනිසා එහෙම නිමිති සහිත සමාධියක් වඩලක් වෙනකිට එන්න පුළුවන්. නිමිති සහිත සමාධියකට නොගිහින් විදර්ශනාවම හටගන්න ස්තම්භයන්ගේ උදේවැයම බලලක් කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒක විවිධ තැනින් පටන් ගන්න පුළුවන්. ඇහැ හට ගන්නකොටම ආයතනේ හට ගන්නකොට ඇහැ හටගත්තා කියලා කියන්නේ දුක හටගත්තා නේද කියලා බලන්න පුළුවන්. ඇහැට ගැටිච්ච රූපයේ දුක හටගත්. දැන් ඒ එහෙම බලන වැඩපිළිවෙල තුලත් වෙන්නේ අර නීවරණ දුරු වෙන්නේ, ආවරණ ධර්ම ටික දුරු වෙන්නේ. ඒකෝ ධර්ම දන්න කෙනාට ආවරණ ධර්ම දුරු වෙන දුරු වෙයි. ආවරණ ධර්ම ටික දුරු වෙන දුරු වෙන දැකීක දහම පේනවා. එතකොට මේ ආවරණික දුරු වෙනකොට කෙනේවා බැලේවා හමු වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නෑ. බැලියුත් බලාගෙන ආවරණ ටික ඉවත් කරනකොට ඉදීමයි තේනවා රකින්නවා. ඉතින් අවශ්‍යතාවයේ ආවරණ ටික ඉවත් කරන එක ඉතින් දහම දැන දැකගත් පහසු කැමැති ප්‍රමේයකින් වඩන්න මාරුවක් නැහැ. නිසා ප්‍රතිපදාව බෙදෙනවා දුක්ඛා ප්‍රතිපදා ධන්දා විඥා දුක්ඛා ප්‍රතිපදා කිප්පා විඥා සුඛා ප්‍රතිපදා ධන්දා විඥා සුඛා ප්‍රතිපදා කිප්පා විඥා දුක්ඛ ප්‍රතිපදාවෙන් බොහෝ කල්ගේවල අවබෝධ කරගන්න අය ඉන්නවා. දුක්ඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කරගන්න අය ඉන්නවා. සැප වූ ප්‍රතිපදාවෙන් බොහෝ කල්ගිරිල අවබෝධ කරගන්න අය ඉන්නවා. සැප වූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කරගන්න අය. ඒ කෙනා කෙනාගේ වීරියේ ශක්තියේ නුවණේ ප්‍රමාණයට සැප කිරීමේ ප්‍රමාණයට නීවරණ ධර්ම දිරිපුණේ ප්‍රමාණයට ඒ සිද්ධ වේවි. ඉතින් ඒ කාටත් ඉස්සෙල්ලම අවශ්‍ය වෙන්නේ දැනගපේ දේ දැනගන්න. ඒක වරදින්නේ කොතනද? ආශ්‍රව උපදින විතර්ක මූලය කොතනද කියලා, මූලස්ථානය කොතනද? ඒ ටික හඳුනාගත්ත පස්සේ කැමති පහසු විදර්ශනා කරන එක දුක්ඛ ප්‍රතිපද. දුක්ඛ අමාරුයි. ඒක හැමතිස්සෙම ලැබෙන උපදින උපදින එකම බල. සුඛාපටිපදා නිමිත්තක් අල්ලගෙන ඉන්න එක පහසු හේසි. ඉතින් මඟ දන්න කෙනාට මේ දෙක ඕන එකක් අනුගමනය කරන්න පුළුවන්.
ප්‍රශ්නෙට කොටස් දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය කොටස. ගරු ස්වාමීන් වහන්සේ, ඈ නිසා දුක උපදින හැටි මෙනෙහි කිරීමේදී සතර මහා ධාතුන්ගෙන් ආපෝ පතරී යන ධාතු දෙක පමණක් ප්‍රකට විය. එසේ වූයේ මෙනෙහි කිරීමේ දෝෂයෙන් නිසාදයි පාදා දෙනු. පළවෙනි කොටස.
ධර්මයෙන් බලනකොට හිතින් මවාගෙන බලන්න යන්න ඕනේ. පෙනෙන යථාර්ථය ඇත්තම දකින්න බලන්න. අපි දැනගත්ත දේවල් සිහි කර කර මේවට ගලපන්න යන්න එපා. ධර්මයේ කියන්නේ එළඹ සිටින පෙනෙන අවස්ථාවක්. එතකන් අපිට කළ යුත්තේ තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඈ පිළිබඳව එහි හට ගැනීම දෙකේ හට ගැනීම හැටියට බලනකොට අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන ඇහැ කියන්නේ සම්මුතියක්. කියන දෙයන්නේ මේ ඇහැ කියන්නේ සත්ව පුද්ගල කියලා සංකල්පයක් වගේම තැනක්. ඇහැ කියලා ගත්ත තැන තියෙන්නේ මොකද්ද? සතරමහා ධාතු. එතන ධාතු දෙකක් නෙවෙයි. සතරමහා ධාතුවම සතරමහා ධාතුවේම හටගත්ත තැනකට කියනවා ඇහැ කියලා. එතකොට සතරමහා ධාතුවේහි ඇහැ තියෙනවා හෝ ඇහි සතර මහා ධාතුව තියෙනවා නෙමෙයි. දැන් ඔන්න කැමති නෑ ලෝ පිළිගත්ත උත්මේ හැටියට සැලකන අපි ධර්මයේ හදාරන්න ආරම්භ වෙච්ච අයගේ පොත්පත් අරගෙන බැලුවොත් වැරදිච්ච තැන තමයි මෙන්න මෙතන. කෙත්සල පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු ආයෝ ධාතු ඇත කියලා පෙන්වන විදර්ශනාව. ලොම් වල පටවි ධාතු ඇත ආපෝ ධාතු තේජෝ ධාතු ඇත ආයෝ ධාතු ඇත. එතකොට එහේ පටවි ධාතු ඇත ආපෝ ධාතු ඇත තේජෝ ධාතු ඇත ආයෝ ධාතු ඇත කියලා. මේ 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 බලන ක්‍රමයේ වැරදි. එතකොට එහේ නිත්‍ය එකක්. කෙස් කියලා යමක් තියෙනවා. ඒක තමයි සතර මහා ධාතු කියන්නේ. කුකුවක් ඇතුලේ මොනවා හරි පුරවලා තියෙනවා වගේ. ඒ නිසා කෙස්වල පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තියෙනවා නෙමෙයි. ඇසේ පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තියෙනවා කියලා බලනවා. අත විදර්ශනා කරනවා කියන ලෝකීකරණ කරනවා කරන්නේ මෙන්න මේ වැරද්ද. මේ තුල ලෝභ දේශ සංසිඳන වැත්ත මොඩකම දුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන මේ මොඩකමෙන් නිදිලා මොඩකම දුරු කරන මෝහය දුරු කරන විදිහටමයි මේක බලන්න ඕන. අපි ඇහි සතර මහා ධාතුව තියෙනවා කියලා බැලුවත් වැරදි. සතර මහා ධාතුවේ හැතිනවා කියලා බැලුවත් වැරදි. එහෙනම් කොහොමද හරි? සතර මහා හතගත් දෙයක්. ඒ හරිද? එහේ සතර මහා ධාතුයෙන් හටගත් දෙයක් ඇටියෙත බලනවා හරි. නමුත් ඒක නිවැරදිම නෙවෙයි. සතර මහා ධාතුව සතර මහා ධාතුයෙන් එහේ හටගත්තා. කියලා කිව්වොත් එහේ කියලා යමක් සතර මහා ධාතුව එකතු වෙච්ච තැන තියෙනවා. ඇත්තටම නම් තියෙන්නේ අපි දැන් පටන් ගන්න මේ එකට කමක් නැහැ. එහේ කියන්නේ සතර මහා ධාතුවෙන් කියලා. නමුත් අපිට ලැබෙන්න ඕන සැබෑ උත්තරේ මොකද්ද ඔකේ? අපිට ධාතුව කියන තැන හමු වෙනකොට අපි ධාතුවේ එක එක හැඩයට එක එක තැනට එක එක නම් පනවලා තියෙනනේ. හැමතැනම තියෙන පොදු ධර්මතාවය මොකක්ද? හැමතැනකම තියෙන පොදු ධර්මතාවය ධාතුව. ධාතුවේ එක එක හැඩයට එක එක ආකෘතියට එක එක නම් පනවලා තියෙනවා. එතකොට නම ධාතුවද ධාතුව නමද? ධාතුව නමටවත් නම ධාතුවටවත් අයිති නෑ. ධාතුව ධාතුව හැටිය නොදන්නාකම මතම ධාතුව නමින්ම බාර ගන්න බවක් තියෙනවා මූලපරියාය සූත්‍රය බැලුවොත් හොරයි. ධාතුව ධාතුව වශයෙන්ගෙන ධාතුව මඤ්ඤණා කරනවායි මම මගේ කියලා ගන්නවායි කියලා. දැන් තියෙන්නේ ධාතුව. ඒ ධාතුව මම මගේ කියලා ගන්නවා. ධාතුව හැ ධාතුව කන. එතකොට අපි යන මාර්ගය තුලත් වර්ධින වැඩපිළිවෙල පිළිබඳව යම් දැක්වීමක් කරනවා ඒ මූල පරියාය සූත්‍රයේදී. ධාතුව හැටියටත් දකිනවා. දැන් එහේ තියෙන ධාතුව කියලා දකිනවා. නමුත් ධාතුව එහේ කියලා අරගෙන එහෙට මම කියන මගේ කියන. එතකොට එහෙට මම කියනකොට මගේ කියනකොට මම මගේ කියලා තියෙන මොනවටද? ධාතුව. එතකොට අපි ධාතුවෙන් මිදෙලා නැහැ. ධාතුවෙන් ගැලවිලා නැහැ. ධාතුවෙන් නිදහස් වෙලා නැහැ. අපි ධාතුවෙන් මිදෙන්න ඕන. ධාතුවෙන් මිදෙන්න නම් අපි මෙන්න මේ තැන හඳුනා ගන්න ඕන. එහෙ කියන්නේ මොකක්ද කියන්නේ? සතර මහා ධාතුවේ එකතු වෙච්ච තැනක සතර මහා ධාතුවට කියන තවත් නමක් විතරයි. කන කියනකොට එතන මොනවද තියෙන්නේ? සතරම. නාසය කියනකොට එතන යදලා තියෙන්නේ සතරම. එතකොට හැමතැනකම හම්බ වෙන්නේ ධාතු. ධාතුව ඇති තැන පැනවීමක් තියෙනවා. සම්මතය හැමතිස්සෙම වෙන් කර ගන්න බව තමයි අපිට අවස්ථාවේ. ඇස කියන්නේත් එතකොට සම්මතය. ඒකයි හටගත් දෙයක්. ධාතුව ඇති තැන හටගත් දෙයක්. එතකොට හටගත් දෙයක් කියනකොට හැ කියලා යමක් තියෙනවා කියන මතය ගන්න එපා. එහේ තියෙන සම්මුතිය හටගෙන තියෙනවා. මේ ධාතුව ඇති තැන. ඇස කියන සම්මතයක් ගොඩ නැගිලා තියෙනවා ධාතුව හැටියට නොදන්නා තැන. එහේ කියන තැන තියෙන්නේ සතර මහා ධාතුව. එහෙට ගෙතෙන රූපෙත් තියෙන්නේ සතර. ඒ නිසායි අපි කියුවේ ධාතුව සමග ගෙතෙනවා. එතකොට මේ ධාතුවට එහේ කියනවා. අර ධාතුවට රූපය කියනවා. ඇහැට මෙතන තියෙන ධාතුවට ඇහැ කියනවා. ඇහැට ගැටෙන ධාතුවට රූපය කියනවා. එතකොට අපි සම්මතය අයින් කළාම දෙපළෙම තියෙන්නේ ධාතුව සමගයි ගැටෙන. එතකොට අපි සම්මතයට වැටෙනකොටම අපි ධාතුවෙන් ධාතුවේ ඇත්ත වෙහෙනවා. අපිට සම්මතයේම සත්‍ය බවට පත් වෙනවා. කර්මාරූපයේ ඇත්ත ඇතියෙන් දකින්න නුවණ ලැබෙන්නේ නැහැ වෙනවා. ඒ නිසා හේ කනනාසය දිව ශරීරයේ කියන එක අපි දෙයෙන් හටගත් දෙයක් නැති වෙන. එතකොට අපි හැමදෙස්සෙම බලන්නේ මෙන්න මේ නිසා හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන එක. එතකොට ඇහැ නැහැ කියලා කිව්වොත් හරිද? හරිදී. ඇහක් නැහැ කියලා කිව්වොත් උචේ දෘෂ්ටි. ඇහක් තියෙනවා කිව්වොත් සාස්වදෘ. එතකොට අපි දකිනවා මෙන්න මේ හේතු යෙදෙන තැන ඇහැ කියන සම්මතයක් ඇති වෙනවා. හේතු ටික නැති වෙනකොට ඒ ඇහැ කියලා හමු වෙන දෙයද නැති වෙනවා. ඇතිවීම දකිනකොට නැහැ කියලා කියන්න බෑ. නැහැ කියන අන්තයෙන් මිදෙනවා. හටගත් දෙයද නිරුද්ධ වෙනවා දකිනකොට තියෙනවා කියන්න බැරි. එතන ඇත කියන අන්ත දෙකේ මිදෙනවා එතනදී. ඇතින් මිදෙනවා එතකොට. එතකොට අපිට හම්බ වෙන්නේ ඇහැ කියන්නේ එතකොට නිත්‍ය වූ ස්ථිර වූ යමක් නෙවෙයි. හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ක්ෂණික ධර්මතාවයක්. එහේ කියලා එතකොට අපිට හම්බ වෙන ක්ෂණික ධර්මතාවය. මෙන්න මේක තමයි හොඳට ප්‍රකට කරගන්නේ. දැන් අපි ඇහැ රූපයන් චක්කු විඥානයත් ඇති කල්ලි දැකීම කියලා කියනකොට අපි දැන් මතයේ තියෙතියොත් එහේ කියන්නේ උපන්දා ඉඳලා මේ තියෙන එක කියලා. එහෙනම් අපි සම්මතයෙන් මිදලා තියෙන්න ඕන එහේ කියන්නේ මේ මොහොතේ හට ගන්න. එතකොට මේ අපිට සම්මතිය අපි දකින්නේ මස් දඩුව නෙමෙයි එහේ කියලා කියන්නේ ප්‍රසාදේ පෙනීමට දැන් මේ මොහොතේ දැකීම කෘත්‍ය කරන්න පහළ වෙන ප්‍රසාද ඇසයි අපි විදර්ශනාවේදී ඇස හැටියට භාවිතා වෙන්නේ. එතකොට ඒක මේ මොහොතේ ඉපදිලා මේ ක්ෂණේම ඇති වෙනවා. ඒක අපි විශ්වාසයෙන් දකින්න ඕන එකක් නෙවෙයි. ඒක දකින්න පුළුවන් එකක් මම හිතන්නේ තාම දකින්න ක්‍රමේ තමයි මේ කියාගෙන ගියේ. ඒ අහනවා දකින්නවා කියන කාරණාව හරියට එළඹ සිටින්න පුළුවන් නම් එතන හොඳටම තේරුම් ගත්තා නම් හරියටම හම්බ වෙනවා ඇහැ රූපේ චක්කු විඥාන තුන් දෙනාගම නිවිතරේ. මනෝ ධම්ම මනෝ විඥාන තුන් දෙනාගම එකම මොහොතේ බිඳෙන හැටි හම්බ වෙනවා. ඒකයි මේක දකින්න පුළුවන් කියලා කියන්නේ. කා කිසි සැකයක් නැහැ. කවුරුවත් කරේ විශ්වාස නැහැ. හොඳටම පැහැදිලි මෙන්න මේ තුනම තිබෙන. නිකන් අපි මේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සංකල්පනාවක් විතරක් නෙමෙයි මේක. එහෙම හිත හිත ඉන්නවනම එකක් නෙමෙයි. දැකිය යුතු දකින්න පුළුවන් තැනක් වෙනවා. ඒක හිතන්න මෙන්න මෙහෙම මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු මෙන්න මේ හේතු එකතු වෙලා අපිට දැන ගැනීමක් ඇති වෙන්න පුළුවන්. අපි තන වෙනම කයේ දැන් කයේ දැනෙන වේදනාකාරී තැනක් ගැන අපි සීකරමුද? සිතින් සීකරමු. දැන් ඔන්න දැක්කම වේදනාව තියෙන තැනක් මෙලි පෙනෙන බවක් පේනවනේ. පේනවද? දැන් අපිට සාමාන්‍ය ලෝකෙදක් තේින්නේ දැන් මේ කකුල ධන හිසමයි තියෙන කැක්කුම කියලා. අපි ධන හිසට බැඳෙන්නේ දැන් බලන්න අපට පෙනෙන දේ මොකද්ද කියලා. පෙනෙන්නේ කයද? කයට ගැටුණු දෙයද? කාය විඥානයේද ඔය දකින්නේ? දැන් මේ පෙනෙන දේ කයයි කියලා හිතාගත්තොත් දුක වේදනාව මගේ රූපයත් මම වගේ වෙලා වේදනාව මම වගේ වෙලා දැන් බලන්න ඔය එක්කම ඔය වේදනාව හොඳ කමතහනක් වෙනවා. හිතට පෙනෙන දේ වෙන් කරගත්තොත් මෙන්න මේ හේතු ඇති කල්ලි හට ගන්න දේ මේ හේතු ඇති තැන හමු වෙන දේ මේ හමු වෙන දේ කයත් නෙවෙයි කාය විඥානයත් නෙවෙයි පහසක් නෙමෙයි මේ හේතු නිසා හටගත් දේ කියලා දකින්න පුළුවන් නම් වෙන් කර ගන්න පුළුවන්. ඒ හට ගන්න ධර්මයෝ ඉක්මනින් බිඳෙනවා අපේ. එතන බිඳෙනකොට දන්නවා මෙතන හටගත් මේ හේතු නිසා නම් මෙතන නිරුද්ධ වුනේ අර හේතු ටික. ඒකට අපිට කයට යන්න ඕනේ නෑ. මේ පෙනෙන ධර්මයා එක හට ගන්නකොට දන්නවා මේ හේතු ටික ඇති කන්දීමේ හට ගන්න. මෙතන නිරුද්ධ වෙනකොට මෙහෙත නිරුද්ධ වෙනවා. හැබැයි අපිට ওই ධර්ම දකින්න බැරි ආවරණයක් තියෙන මොකද? මේක පේනකොටම අපි ගලපගන්නේ අර තියෙන එකමයි අතනමයි මේ තියෙන්නේ දැනෙන්නේ. භෞතික කය පිළිබඳව අරමුණු කරනවා. මේ හේතු නිසා හටගත්තු ඵලයේ ඵලයේ හැටියට දකින්න. ඉතින් පොඩ්ඩක් උත්සාහ කරන්න මෙතන බලන්න. දුක වේදනාව නැතුව ඉන්න පුළුවන්. දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි දුක්ඛුම් නම් නැතුව ඉන්න පුළුවන් ක්‍රමේ පිළි කරගන්න පුළුවන් වේ. හැමතිස්සෙම දැනෙන මහා කරදරයනේ මේ වේදනාව. වේදනාව එනකොටම බලන්න දැන් වේදනාව එනකොට මේවිලා පේන තැනක් තියෙනවා හැක්මු තියෙන තැන. දැන් හිත තියන්න ඕන අර වේදනාව එනවා කියන කකුලට හෝ කොණ්ඩට නෙවෙයි. හිතට පේන දේ. දැන් පේන දේ අරමුණ කරගන්න. දැන් හිතට හසු වෙන යමක් තියෙනවනේ. හසු වෙන දේ අරමුණ කරගන්න. එතකොට ඔබ විතර්ක කරන්නේ අර අනේ තියෙන එක ගැන නෙමෙයි. මේ තියෙන දේ කයද නෝවේ. පහතද නෝවේ. ආයි විඥානයද නෝවේ. මේ හේතු ඇති කල්ලින් හටගත්තු. එතකොට ඔබට කයේ අත්විඳින්න වෙන විකින් ඔබ නිදිලා යමුතු. මෙතන දකිනකොට එතකොට එතන අනිත්‍යතාවයත් අනාත්ම බවත් දුක්ක් දකිනවා. මෙතන හටගත් ධර්මතාවයත් නිරුද්ධ වෙනවා. කෙලෙස් දුරු වෙන බවක් තියෙනවා. දුක් දුම් නසුත් නැතුව සුවතේ ඉන්න පුළුවන් බවක් තියෙනවා. ඉතින් එහෙම වෙනවා. නිදහමේ සැබෑ සාන්තිය වේ. අත්තටම බලන්න. නිකන්ම හේතු ඇතිනකොට හටගෙන ඉතු නැතිනකොට නැති වෙනවා කියලා වචන මාත්‍රයක් විතරක් හිතන සංකල්පයක් විතරක් ඒක කරන්න එපා. එහෙම හිතන්න පටන් ගන්නකොට එහෙම කරන්න. නමුත් නිතරම උත්සාහ කරන මේ මොකද්ද මේ කියන්නේ? දකින්නවා කියන තැන නැවෙන දේ බලන්න. හිතට හසු වෙන අරමුණ අල්ලගන්න. මේ හිතට පේන දේ හටගත්තේ වෙන මේ හේතු නැති පිටන මේක. මේ හේතු නැති වෙනකොට මේ දේ නිරුද්ධ වෙනවා කියලා බලන්න හිතන්න ඕනේ නෑ. අවශ්‍යතාවය හරියට මේ හමු වෙන තැන හඳුනගන්න එක විතරයි. ආ මේ දේ හටගත්තේ මෙන්න මේ හේතු නිසා කියලා වෙන් කර ගන්නකොටම හටගත් දේ වහාම බිඳෙන බවක් තමයි. ඔන්න අර ස්කන්ධයන්ගේ බිඳීම බංගානුපස්සනාව. බිඳීම හරියටම හම්බ වෙන්නේ උනතන. භංග ඥානේ හට ගන්නවන් දක්නේ එතකොට. බිඳීමම ප්‍රකට වෙනවා. ගැනීමට වඩා බිඳීම ප්‍රකට වෙනවා. ඒ දැන ටිකක් සාහවත් වෙන බලමු. හොඳයි අපි ඒකට අභ්‍යාස කියලා තියෙනවා. අභ්‍යාස කරන්නේ නෑ මෙන්න මේකට. ඒකයි වෙලේ. ඊට පස්සේ බැලන්ස් පන්තිය වගේ කෝටු කුත් ටික ගන්න. අරමුණු 10 10 10 දීලා බලාගෙන ඉන්න කියලා කියන්නේ. දැන් අපි කලින් කියලා තිබුණ අර අපිට හිතට ඉබේ සිවෙන ඒවා අපි හඳුනා ගන්න තරම් අපි තාම දක්ෂ නැහැ. ඒ නිසා අපි කිව්වා අරමුණු දීපයක් Taman හිතලා සිහි කරලා බලන්න කියලා. මල ඒ සංසල් අනුදා කියා. දැන් මේ සිහි කරලා දැන් අපිට යමක් පේන බවක් තියෙනවා. දැන් අපි බලනවා මේ තෙන්දී ඇහෙද. ඒකේ විඥාන. දැන් මේකත්. එහෙනම් සිතද, සිතුවිලිද, මනෝ විඥානේ. එතකොට අපිට හම්බ වෙනවා මෙන්න මේ හේතු ඇති තැනම හත ගන්න ධර්මතාවයක්. මේ ධර්මතාවයේ අර අහපු ධර්මයට අනුව සසඳලා බලන මේ පේන දේ මේ හේතු එකක්වත් නෙමෙයි නේ. මේ හේතු නිසා හටගත් දේ නේ. හේතු ඇතිකන හටගත් දේ නේ. ඊළඟට බලමු මේ හත ගන්න තැන නේද හසු වෙන තැන. මෙතන නේද අපි රැවටෙන්නේ මුලා වෙන්නේ. සම්මතයේ තියෙන මෙතනද. මෙන්න මේ ටික තමයි හඳුනා ගන්න බලන්නේ. දැන් අපි එතම අපි සිහි කරනවන අරලිය මල. මලක් සිහි කළාම දැන් අපිට පේනවා මල හැදයක්. දැන් අපි මේක පේනකොටම අපිට මතක් වෙන අරලිය මල. මේක හවල් දැන තමයි හරියට තියෙන්නේ. මේකේ වර්ණ විස්තර තියෙනවා. මේවේ ප්‍රමාණයේ එක එක විදිහේවා තියෙනවා. සුවඳ මේවයි. මේවා කොහොම දැන් ඉස්සරහට සිහි වෙන්න පුළුවන් ඉඩ දෙනවනේ. අරලිය මලක් පේනවා. ඊළඟට යහා මේ අරලිය මල. මොන මතක් වෙනව අරලිය. අරලිය ලන්ද. අරලිය ලන්ද මතක් වෙනවා. එතන තියෙන වර්ණ වර්ග වෙනස් වෙනස් ආකාර තියෙනවා. මින්තලේ නගින කොට දිගටම අරලියද. මේවා ඔක්කොම මෙවිලා කියන වෙන මේවා තමයි ඕග කියලා කියන්නේ. එක තැනකින් පටන් ගත්තාම හරියට වෙබ්සයිට් එකක් වගේ. ගියාම ඔකේ තියෙනවනේ ඉවරයක් නැතුව නේද? එකක් ගියාන් පස්සේ ඒකේ තියෙන ඔක්කොම දැන් ධම්මසරණ ප්‍රොත් කියලා ගත්තාම එදා ඉඳලා ඔක්කොම ටික මේක අවුස්සලා අවුස්සලා බලන්න පේනවනේ. මේ වගේ මේ එක තැනකට අහුණාම ඊට සාපේක්ෂව නාම එකයි කියන්නේ නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වැඩෙනවා නූපන් ආශ්‍රව උපදිනවා. දැන් එක මලක් කියන දැනගැනීම ආවහම ඔය ඔස්සේ මේ අතීත ජීවිතයේ බොහෝ කාලයක් ඈත දේවල් ජී වෙන්න පුළුවන්. ප්‍රය ගණනාවක් සමහර වෙලාවට ආශ්‍රව කෙලේශ ඇති වෙලා ලෝභ දේස පහළ වෙලා අනුන් වෙනත් සමහරකට වෛරයක් ඇති වෙලා එක්ක ස්නේහයක් ඇති වෙලා නොඑක් දේවල් වෙන්න පුළුවන්. දැන් අපි හඳුනා ගන්න එහෙනම් දැන් මේ මලක් කියලා දැනගන්න තැනින් මේක නතර කළොත් දැන් නතර නොවුනොත් මේ වගේ අකුසල් කෙලෙස් ගොඩාක් උපදිනවා කියලා දැන් ඔන්න අපි හඳුනා ගන්නවා. මේක ඇත්තක් එතකොට. මේ අකුසලයේ අපි හඳුනා ගන්න. දැන් මේ මලක් කියලා දැනගැනීම ඇති වුණාට පස්සේ ඊට සාපේක්ෂව මේ හිතන්න ගිය නිසා මේ පැය ගණනක් මේ ඔතේ කර්ම ක්ලේශ හට ගන්නවා කියලා. එහෙත් මේ මල කියන දැනගැනීම මෙතනින් නිරුද්ධ කළොත් නැති කළොත් ඒ නිසා උපදින්න තියෙන කෙලෙස් අකුසල් ඔක්කොම ටික නැති කර ගන්න පුළුවන් නේද කියන එක ඔන්න අපි රළු මට්ටමින් හඳුනාගත්ත එක්තරා ඇත්තක් දැක්කා. එහෙනම් මෙන්න මෙතනට සාපේක්ෂව තමයි අකුසලයේ ඇති වෙන්නේ. මෙතන නැති වුණොත් මේ අකුසලයෙන් නිදෙන්න පුළුවන්. අකුසලයෙන් නූපදවන්න පුළුවන්. නූපන් අකුසලයෙන් නූපදවන්න පුළුවන්. උපන් අකුසලය දුරු කරන්න පුළුවන් කියලා හඳුනගන්න. එතකොට එහෙනම් දැන් අපි බලන්න ඕන මලක් කියලා දැනගැනීමක් ඇතිවෙන කොහොමද ඇති වෙන්නේ? එහෙනම් අපිට ඒකට ඕන වෙනව අර ධර්මයේ සිහි වෙන බව. එහෙනම් දැනගැනීමක් ඇති වෙන්න නම් මනෝ ස්පර්ශයෙන්. මනෝ ස්පර්ශය කියලා කියන්නේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු මේ තුන් දෙනාගේ එකතුවක්. එතකොට දැන් අහලා තියෙනවා අපි මේ දැනගැනීම මනෝ ධාතුවද නොවේ, ධම්ම ධාතුවද නෙවේ, මනෝ විඥාන ධාතුවද නෙවේ. මේ තුන් දෙනා ඇතිකල්ලි හටගන්න ධර්මතාවය. දැන් එතකොට අපි ඔන්න විතර්ක කරනවා. එහෙනම් මේ තේනෙන දේ මනෝ ධාතුවද නෙවේ, ධම්ම ධාතුවද නෙවේ, මනෝ විඥාන ධාතුවද නෙවේ. මේ හේතු ඇතිකල්ලි හටගත්තු ඵලය දැනගැනීම. දැනගැනීම මෙන්න මේ හේතු නිසා හේතු ඇති තැනයි හටගත්තු. මේ හේතු වහාම දිඳෙන අනිත්‍ය වෙන මේ හේතු මෙතන අනිත්‍ය වෙනකොට මේ හටගත් දෙයට නිරුද්ධ වෙනවා. ඊටත් මෙහෙන් අපිට තව තැනක් තියෙන රළු තැනක් බලා ගන්න. දැන් අපිට හම්බ වෙලා තියෙනවා හිතේ මැවිච්ච යමක් තියෙනවා. මැවෙනකොට දැන් අපිට සිහි වෙලා තියෙනවා මේ අරලිය මල. මේ අරලිය මල කියන අදහස. දැන් ඔන්න හිතා ගන්නවා දැන් එයා තව ටිකක් හඳුනගන්නේ අරලිය මලක් කියලා දැනගත්ත දෙයට සාපේක්ෂව නේද අකුසල් ලොක්කම උපන්නේ. දැන් මම අරලිය මලක් කියලා දැනගත්තේ මොකක්ද? අරලිය මලක් කියලා දැනගත්තේ මොකක්ද? අරලිය මලක් කියලා මට පෙනුනේ මොකක්ද? අන්න එයා හඳුනා ගන්නවා මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් ඇතිකල්ලි හටගත් ඵලය නේද මේ? එතනට නේද මේ ආශ්‍රව එකතු කරගත්තේ? එතනට නේද මේ ආශ්‍රවයේ මේ අරලිය මලක් කියලාම හිතලා ගත්ත නේද? මේ ආශ්‍රවයේ මේ කෙලෙසිය මේ දැන් ධාතු ඇති තැන මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු ඇති තැන මම මොකද්ද කළේ? අරලිය මලක් කියන අදහස උපදවගත්. දැන් මනෝ ධාතු අරලිය මලද? ධම්ම ධාතු අරලිය මලද? මනෝ විඥානේ අරලිය මලද? දැනගැනීම අරලිය මලද? එහෙනම් අරලිය මලක් මෙත්තටම නැති තැනක අරලිය මලක් හදාගත් බවක්. එහෙනම් ඔන්න හම් වෙන දුක්ඛ සත්‍ය හා සමුදය සත්‍ය. දුක්ඛ සත්‍ය තමයි ස්කන්ධ ටික. මේ ධාතුව ධාතුව හැටියේදී නොදැක්ක නිසා මලක් කියන අදහසක් උපදවා ගත්තා නේද? දැන් එයාට පේන දුක්ඛ සමුදය කියන්නේ ඇයි කියලා. ඇයි මේ මලට සාපේක්ෂකවනේ අර කර්ම ක්ලේශ ඔක්කොම හටගත්තේ? එතකොට තණ්හා ක්ලේශ හටගත්තේ නැවත නැවත හිතන ආයතන. මන ආයතනේ උපන්නා. ඊළඟට ඒ අරලිය මල බලන්න යන්න ඕන. හය නැතිත්ව ගත්තා. ඒ අරලිය මල බලන්න ඇහැ පැද්දෙව්වා. ඒ අරලිය මල දිප ගන්න නාසය පැද්දෙව්වා. මේ දුක උපදෙව්වානේ. දැන් මේ දුක ඔක්කොම උපන්නේ දුකට හේතුව මෙතනනේ. දුක්ඛ සමුදය කියන්නේ ඒකටනේ. හේතු ඇති නිසායි දැන් හේතු නිසායිනේ මේ මෙහාට හටගත්තු සියලු දුක හටගත්තේ. එතකොට එයා දැනගන්න වෙනා සමුදය කියලා කියන්නේ අර මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් නෙමෙයි. ඒ ධාතුව ඇති තැන නිශ්චිතෙන්ම උපදවාගත් එකක් නෙමෙයි. තෘෂ්ණා දෘෂ්ටිමාන කෙලේශයක් කෙලේශයක් කියලා කියන්නේ හිතේ හට ගන්න දෙයක්, හිතේ උපද්දවා ගන්න දෙයක්, හිතේ කිලුටු ගතියක්. එතකොට යාට හම්බ වෙන වෙන අරලිය මල කියන්නේ ඉතින් හදාගත් එකක් කියන්නේ දෘෂ්ටියක් කියන්නේ. හැමයි ඇති තැන මිනිස්සේ කියලා හිතාගත්තා වගේ නේ ධාතු ඇත්තන අරලිය මලක් හම්බුනේ. එහෙනම් මේ අරලිය මලයි කියන දැනුමට සාපේක්ෂව නේද මේ දුක් ඔක්කොම හටගන්නේ. දැන් මේ අරලිය මල කියන දැන ගැනීම නැති කළොත් මෙතන තියෙන ඇත්ත දැක්කොත් මේ සමුදේ දුර වෙනවා නේද? අරලිය මල කියන දැනුම නැති වුණොත් ඒක නැති වෙනකොටම ඒ නිසා උපදින්න තියෙච්ච දුක් උපදින්නේ නෑ නේද? නූපදිනවා නේද? අරලිය මල කියන දැන ගැනීම නැති කළොත් ඒ මිත්‍යාවෙන් මිදුණොත් අරලිය මලක් කියන දැනුම නිසා මන ආයතනේ උපදින්න, කාය ආයතනේ උපදින්න, සත් ආයතනේ උපදින්න, සෝත ආයතනේ උපදින්න, මේ ආයතන උපදින්න. ඒ කියන්නේ ආයතන උපදිනවා කියලා කියන්නේ එතකොට ස්කන්ධයන්ගේ පහළ වීම දුකේ හට ගැනීම. එතකොට මේ දුක උපදින්නේම නෑ නේද? දුකම නූපදිනවා නේද? මොන නිවන කියලා කියන්නේ ඔක අසංකත නොහට ගන්න බව. දැන් මෙතන ඇත්ත ඇත්තටින් දකිනකොට මේ දුක නොහට ගන්නවා නේද? මේ ඇත්ත ඇති සත්‍යය නොදකින්කොට මේ කරලිය මලක්ම කියලා දකින්කොට ඒ නිසාම මේ දුක හට ගන්නවා නේද? සංකත ධර්ම හට ගන්නවා නේද? අරලිය මලක් කියන එක දෘෂ්ටිය. මේ ධාතුව ඇති තැන නොදන්නාකම නිසා ධාතු ධාතුව ඇති නොදන්නා විද්‍යාව නිසා ඇති කරගන්න සංකාරයක්. කල්පනාවක්. කෙලෙසයක් නේද කියලා වෙන් කරලා හඳුනගන්නකොට ඒ සමුදය දුරු කළොත් එහෙනම් සමුදය කියලා කියන්නේ ඒක දුකට හේතුව මේ ඇත්ත ඇති සතිය නොදකින නිසා ඇති වෙච්ච සංකල්පයක් නේද කියලා හඳුනගෙන ඇත්ත ඇති සතියෙන් දකින්නකොට ඊමල ධාතුවේ මනෝ ධාතුවේ නොවේ ධම්ම ධාතුවේ නොවේ මනෝ විඥාන ධාතුවේ නොවේ මේ හේතු ඇති කල්ලි හටගත් දැනගැනීමක් පමණයි මේ දැනගැනීමද මේ හේතුව නැති වෙනකොට නැතිව යනවා කියලා හේතුවක් ඵලයක් දුකත් සමුදයත් දෙකම නිරුද්ධ වෙනවා හැටි බැලුවොත් නිරෝධය සත්‍ය මත වෙන්නේ. එතකොට දැන් අපිට ඔන්න මේ විදිහට නම් බලන්න බැරි කෙනෙක් වෙන්න බෑ මෙතන. ඉන්නවා නම් ඉතින් මේ අහේතුක ප්‍රතිසන්දියක්ම වෙන්න ඕන. දැන් ඒක තමයි දැන් යන්නේ එතනදී තමයි දැන් අපි වැඩිපුර ධර්ම මනසිකාරයක් කරන දහම් දැනුම සතු කරගෙන තිබුණොත් නූපන් ආශ්‍රව උපදින්න තියෙන හේතුව හුඟක් ඉත දැන් අපි එකපාරටම මේ අරියමලක් වෙන දැන ගැනීමක් ඇතිවන දැන ගැනීම හේතු ඇති කල්ලි මේ හේතු නැති වෙන තියෙනවා ඉවරයි කියලා ඒක එතනින් අවසන් කළොත් මදි අපි බලන්න පුළුවන් ඒක හොඳට විස්තර කළාත් පස්ස චතුරාර්ය සත්‍යයට ගලපලා රාග දේශ මොහ විනේ දුර වෙනව නේද මෙතන පටිච්ච සමුප්පාදේ නේද මේ තියෙන්නේ කියලා විමත විමත බලනකොට අර තව එතනට කපුටෙක් ආදේශ වෙන්නේ නැහැ සම්මර්ෂණ ඥානෙ ඒක වැඩක් නැහැ එහෙම බලන්න. එතකොට අපි ලෝක ගවේෂණය. අපිට දැන් එතන අරලියමලක් හම්බ වෙලාම නැහනේ. අපිට හිතෙන්ම හදාගත්ත එකක් නේ තියෙන්නේ. දෘෂ්ටියයි හඳුනා ගන්න ඕනේ. දැන් අපි මේ දෘෂ්ටිය හඳුනා ගන්න නැතුව මේ අරලියමලක්මයි කියලා අරලියමල අනිත්‍යයිනි මැල වෙනවනි පර වෙනවනි කියලා බලන්න පුළුවන් ඒක කුසල් තමයි. ලෝක දේශ නැති වෙන හැබැයි මෝඩකම දුරු වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ හැමදෙයක්ම බලන්නේ කියලා උපදේශ දුරු වෙලා විතරක්. මදි මෝඩකම දුරු වීමෙන් ලෝභ දේශ දුරු වෙනවද කියලා බලන්න. මෝඩකම දුරු වෙනව නම් ආයි ලෝභ දේශ නැති කරන්න කියලා අමුතු එකක් ඕනේ නැහැ. මෝඩකම දුරු වෙනකොට ඉදීමයි ලෝභ දේශ දුරු වෙන්නේ. එතකොට අපිට අරලියමලක් කියන තැනට ඇවිල්ලා අරලියමල ධාතුයෙන් හටගත් එකක් නේද? ඒක මැල වෙනවා, පර වෙනවා නේද? ඒ වගේ මේ කයත් නැරෙනවා නේද? මැල වෙනවා නේද කියලා බලන්න පුළුවන් ඒක කුසල. ලෝභ දේශ නම් හැබැයි පුද්ගල සංකල්පයෙන් මලක් වෙන සංකල්පයෙන් අතන මලක් කියලා දැනගත්ත සමුදයෙන් නිදහස් වෙලා නැහැ. එතන එක වෙනසක් වෙලා තියෙනවා. මලට සාපේක්ෂව අර අපි කලින් අකුසලයේ උපද්දවා ගත්තා. මලට සාපේක්ෂව මෙතන කුසලයේ උපදවා ගන්නවා. එතකොට අවිද්‍යාපත්‍ය සංඛාරා. පුඤ්ඤාදි සංඛාරත් අවිද්‍යාපත්‍යෙන් අපුඤ්ඤාදි සංඛාරා අවිද්‍යාපත්‍ය. එතකොට මල කියලා අරගෙන මලේ මලවීම පරිවීම දිවා යාම බලනකොට මල කියන අවිද්‍යාව ඊට සාපේක්ෂව කුසල සංඛාරත දේව මල කියන තැන අවිද්‍යාවට ඇවිල්ලා මල දකින්න බලන්න අහන්න යන්න සිප ගන්න යන්න මේ අතීත ආශ්‍රව එකතු කරගන්න වෛර කෝධ තනහා පවා මතු කරගන්න මොයේ කපුකල නානා විදක්සල් කල් මත කරගන්න හේතුන්නේ මෙතන මේ දෘෂ්ටිය සිඳින එකමයි අපිට කරන්න තියෙන්නේ දෘෂ්ටියෙන් නිදින එක දෘෂ්ටියෙන් නිදුනහම අපි එතකොට හැමදෙස්සෙම දර්ශනීය සම්පන්න දර්ශනීයකින් යුක්තයි දර්ශනීය මොකද මේ හේතු ඇති තැන මොකද ඵලයක් හටගන්න මේ හේතු නැති වෙනකොට නැති හේතුඵල ධර්මතාවය හැම වෙලාවෙම දර්ශනීය ඊළඟ ප්‍රතිසම්පාදේ හම්බ වෙනු මෙන්න මේ හේතු හැටියට නොදකිනකොට මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති සැටියෙන් නොදකිනකොට මේ අරලිය මලක් කියන සංකල්පයේ කෙදෙලන්නේ අවිජ්ජාපත්‍ය සංඛාර මලක් කියන දැනගැනීම තායෙන් පස්සේ මල දකින්න මල ගැන හිතන්න මනෝ විඥානය උපදිනවා මල බලන්න යන්න කාය විඥානය උපදිනවා මල දකින්න චක්කු විඥානය උපදිනවා මල සිප ගන්න ධන විඥානය උපදිනවා මේ දුක උපදිනවනේ එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍යෙන් එතකොට නාම රූප මොන බාහිර අරමුණු ගහ හොයාගෙන රූපය නැගිටවනවා එතන කායතාව අරගෙන යනවා මොන බාහිර අරමුණක් හම්බ වෙන නාම රූප එතකොට විඥාන ස්පර්ශ දැන් ආපව වේදනා සංහා උපාදාන පටිච්චසමුප්පාදයෙන් හම්බ වෙනා මේක. ඒ විදිහෙන් අරමුණු කීපයක් අරගෙන පිටට එන ඒවා ගන්න ගියොත් තමයි අපි මුලා වෙන්නේ. අපිට හසුන වෙන්නේ. ඒ නිසා අපි මුල පුරුදු කරන්න ඒ වගේ අරමුණු කීපයක් අරගෙන නැවත නැවත බලන්නේ එකම දේ. ඊළඟට අලුතෙන් දේවල් අරගෙන බලන්න මේකෙන්නේ. මෙතන නේද රැවටිලා, මෙතන නේද මුලා, මෙතන මුලා වුණා මේ විදිහේ බොහෝ දුක් උපදිනවා නේද කියලා මෙහෙම හඳුනා ගන්න බලන්න. හඳුනා ගත්තාම අපිටම තේරෙන දහම අපේ එකක් වෙනවා. කාගේවත් නෙමෙයි ඒක. තමන්ම දන්නවා මේ බලනකොට මෙයා ප්‍රක්ෂේ කිය වෙනවා නේද කියන්නේ.
මේ ප්‍රශ්න කීපයක් තියෙනවා අපි ඒගොල්ලන්ට. මේ මෛත්‍රී භාවනාව නිවැරදිව කරන ආකාරය පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටින්නේ කියලා. සන්වාස එක දවසක් සම්පූර්ණ විස්තර කරා එක ටේප් එක අහන්න කියලා කියනවා.
ඒක කරයි.
ඒ ප්‍රශ්නේ කිසිම
මට එහෙම උත්තරේ මට පොඩ්ඩක් උදව් කළාම හොඳයි එහෙම.
නෑ අහපු ප්‍රශ්න වලට අපි බලමු. ආයෙත් තියෙනවා උද්‍යප්ත ගාමීය ප්‍රඥා පහදාදී එය වඩා ගැනීමට අවශ්‍ය උපදෙස්.
උද්‍යප්ත ගාමිනී එකම තමයි උදේ වේ කියලා කියන්නේ. නමේ වෙනස විතරයි තියෙන්නේ.
ඒ ප්‍රශ්නේ හරි. අර කොටස් දෙකක් තිබිච්ච ප්‍රශ්නේ කියනවා දහසක් 9 ප්‍රතිමාන්විතයයි යන්නේ අදහස පැහැදිලි කර දෙන්න මේ කරුණාවෙන් ඉල්ලා සිටිනේ. ඒක ධර්මදේශනාකට දාන්න තමයි. මොකසහා කරා කියලා දෙනවා.
දහසක් 9 කියලා කරුණු න්‍යාය දහසක් කියන එක සෝතාපන්න භාවයට පත් වෙච්ච කෙනෙකුට එක එක න්‍යාය එක එක උපමායි එක රූප තරගෙන මාර්ගය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නුවණක් ලැබෙනවා. ඒ කියන්නේ Taman දැක්ක දේ Tamanට පුළුවන් ඕන විදිහට ඒක විස්තර කරලා කියන්න. දැන් හඳු මුඳුරකට නැග්ග කෙනෙකුට හාත්පස වටපිටාව පිළිබඳ විවිධ විදිහෙන් එයාට කියන්න පුළුවන් වෙනවානේ. ඒ වගේ සෝතාපන්න මාර්ගඵලයකට පත්වෙච්ච කෙනාට ඒ මාර්ගයේ පිළිබඳව විවිධ වූ න්‍යායන්ගෙන් විවිධ එකම මාර්ගයේ විවිධ න්‍යායන්ගෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් බුදුවරුන්ට 60,000ක් න්‍යායන් තියෙනවා කියලා කියනවා. ශ්‍රාවකයන්ට දහසක් කියලා කියනවා. ඉතින් ත්‍රිපිටක ධර්මය ඉතුරු කරලා බැලුවොත් සූත්‍රවල තියෙන මේ එක එක න්‍යායන්ගෙන් කළ දේශනාව ඒක න්‍යායයන්ගෙන් ප්‍රදේශනාවන් මේ ධාම තේරුම් අරගෙන කියවන්න පටන් ගත්තාම පේනවා මේ එකම ධර්මයේ මේ විදිහට කියලා නේද කියලා. හැම සූත්‍රයකම තියෙන එකම ධර්මයේ මේ න්‍යාය වෙනස් වෙලා තියෙනවා. ඒකකොට තමන්ට ධර්මයේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තාම පේනවා මේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේම තියපු තව ක්‍රමයක් නේද මේ. ඒ චතුරාර්ය සත්‍යෙම මේ තව විදිහකට කියලා නේද කියන දැනුම එනවා. ඊළඟට තමන්ටත් ඒ වගේ කියන්න පුළුවන් මේ කියාවද එනවා. ඒ ටික අහවුරු වෙන ධර්මීය මොකක්ද කියන අවබෝධය එනක.
ප්‍රශ්න දෙකයි තියෙනවා. ඒකට කෙටිම වගේ අපි ඉදිරියට ප්‍රශ්න ඉදිරියට කරගන්නවා. ආගත්න භාවනාවේදී සම්පාරක හුරු රෝසපාත වර්ණයක් දකින්නවා. පිට එක්තැන් වූ විට පමණක් ඊය හැතිර විපූර්ණ පමණක් මේ දකි. මෙම පිට පාවිච්චි කර දුක දැකිය හැකි.
පුළුවන්. සම්පාතයි කියලා ඇති වුණේ දැන ගැනීම. සමුදය දුක්ඛ සමුදය ඔය හැටගෙන දෙන්නේ. දුක්ඛ සමුදය සම්පාතයි කියලා දැනගත්තනේ දැන්. ඒ දැනගත්තේ දැන් මේක වෙන් වෙලා නැහැ. දුකයි සමුදයයි දෙක එකට යෙදිලා තියෙනවා. දැන් ස්කන්ධ ටිකයි මේ ස්කන්ධ ඇති තැන මෙහෙම දැනගැනීමක් ඇති වුණා කියලා නුවණේ දිලා නැහැ. දැන් මුතන දිවණ කරන්නේ මෙන්න මේ මනෝ ආයතනයත් ධම්මා ආයතනයත් මනෝ විඥානයත් ඇති තැන මේ නිල් පාටයි මේ දම් පාටයි කියලා දැනගැනීමක් මේ අදහසක් ඉපදිලා නේ. දැන් මනෝ ධාතුව නිල් පාටද? ධම්ම ධාතුව නිල් පාටද? මනෝ විඥාන ධාතුව නිල් පාටද? එහෙනම් මේ හේතු ඇති තැන මේ බඳු දැන ගැනීමක් ප්‍රගන්දි. මේ දැන ගැනීම මේ හිතන තියෙනකම නැති වෙන බව හිතනවා. ඒ වගේම මේ ධම්පාඨයි කියලා දැනගත්ත දේ සාපේක්ෂවර අර මලයි කියලා දැනගත්තා වගේම කුසල අකුසලයේ උපදින හැටි බලන්න. එතකොට එහෙම නැත්නම් මේ දැනගැනීම නැති කරගන්නේ කොහොමද? දැනගැනීම ඇති වෙන්නේ කොහොමද? දැනගැනීම නැති වෙන්නේ කොහොමද කියලා බලලා එහි නිරෝධය බලන්න පුළුවන් නම් එතන මාර්ගය උපදිනවා. එනිසා සාමාන්‍ය භාවනාවේදී අපිට යම් යම් ආලෝක දර්ශන පේන සාමාන්‍ය ස්වභාවයක් වෙනවා වෙනාගේ වාපිත් සිම්වල ස්වභාවය අනුව ඒ හිතට හිත මේ අරමුණු වලින් යම් තරමකට මෙදෙන ප්‍රශ්න දෙක තියාගන්නකොට එක එක ආකාරයෙන් දැනෙන්න පුළුවන්. ඒක භාවනාවේ දියුණුවක් හෝ නොදියුණු බවක් කොට හෝ සැලකන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකෙත් ඒ මහා ගැඹුරකට ගන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ආතත් හිත බාහිර අරමුණු වලින් මෙදෙන්න මුදවන්න හදනකොටම හිත ආලෝකමත් ප්‍රකට වෙනවා. විතේ ස්වභාවයේක ඒ පේනකොට දැන් ඒක අපි ආත්ම කරගත්තොත් අට මෙහෙම එකක් පේනවා කියලා ගත්තොත් මග හින්දිරිම වහගත්ත මාරයට අහුණායි. එනිසා ඒක සාමාන්‍ය සිතේ ස්වභාවය කොට දකින්න විතරයි. ඒක ගැනම තියෙන්නේ දැන් ඕනේ.
එක ප්‍රශ්නයක් තියෙනවා ඒකවත් දෙකීමගේ. සීල සූත්‍රයේ සඳහන් පරිදි පංච උපාදානස්කන්ධය ශුන්‍යතෝ ලෙස විදසුන් නොවන දැකීමට යෝනිසෝ මනසිකාරයේ පැවැත්විය යුතු ආකාරය පැහැදිලි කර දෙන්න කරුණාවෙන්.
ඒකත් මම කිව්වා අනිමිත්ත අපණීති ශුන්‍යත සංහාදි කියලා එන පිළිවෙල ස්කන්ධයන් ටික අනාත්ම වශයෙන් දකින්න බව. එතකොට ඒක තමයි අපි මුලින් ඉඳලාම කිව්වේ දැන් රූපය ආහාරපත් නාහාරපත් පුද්ගල ආත්ම නොවේ අනාත්ම හේතු නිසා හටගත් දේ ආත්ම වෙන්නේ ඒක දනාත්මයි. ඊළඟට ධාතු ගැටෙන නිසා හටගන්න විඥානීය ආත්ම බවක් නැහැ. ධාතු ගැටීම නිසා හටගන්න ශබ්දේ හතර ගැල් දෙවියටනකොට ශබ්දයක් උපදිනවා වගේ මේ හේතු ගැටීම නිසා හටගන්න දෙයක් අනාත්මයි. මේ හේතු වෙන වෙනකොට නැති වෙලා යනවා. ස්පර්ශයේ මේ හේතු ඇති තැන හට ගන්න දේ අනාත්මයි. නිත්‍ය බවක් නෑ. අනිත්‍ය හේතු නිසා නිත්‍ය දෙයක් හට ගන්න බෑ. ආත්ම දෙයක් ඵලයක් ලැබෙන්නේ බෑ. අනාත්ම වූ ස්පර්ශ නිසා හට ගන්න වේදනාව සංඥා සංකාරය ආත්මය හේතු විතරයි. කියලා මේ ස්කන්ධ තුනේ අනාත්ම බව දකින්න පුරුදු කළ කෙනාට හැමතිස්සම තියෙන්නේ ශුන්‍යත බව. ශුන්‍ය. එතකොට ශුන්‍යතාවයෙන් නෙමෙයි අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සන්නතෝ අගතෝ ආබාධිතෝ කරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ මෙහෙම ආකාරයෙන්ම දැකින්න පුළුවන් නම් හොඳයි. එනම් අපි අද දවසේද නිරස් කරගත්තු තුන් ධර්ම ශක්තිය අනන්ත බලාන් මහාවින් මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේ මේ වස්සාන සමය තුළදී ආදාදම සතර පුජ්‍යලාන අමා නිර්වාණ සාන්තිය පිණිසම වේවා. ඉතින් කැමැති බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු සියලු දේව මණ්ඩලයට පිණිස වේවා කියලා රතන ගෝධීන් අපේ හැම දෙනා නමින් නැති පරලෝකියා වූද දෞර්ය පුත්‍රයන්ගේ මේ පරලෝකියා වූද මේ ස්ථානයෙන් කිපලා සුත්වන්නා වූද දිනාගමී සිනායි සේවා කරදී ඒපත් සේවා සුත්තිල සංසාර කටින් කරවා අප හැම දෙනාටත් හැදුවට ගුරු දනාසයන්ට දුආදරුවන් ආදී සපත ශාන්තිය නිරන්තර සිල්ලම් නිරෝගී සුවපත් උතර ජීවනි වේවා. අපල උපද්‍රව කරදර බාධක ආචිත්ත පීඩාවන් වගේ වේවා. සියලු යහපත අභිවෘද්ධියේ දින ආරක්ෂා වේවා. සිව පාය ආදී දුකටයික සත්‍රා සාදී දුකටම දුරුදන ශ්‍රේණි සත්පුරුෂ ඇතුරෙන් තව තවත් සල් මඟකට නම් වෙන්නේ සත්‍ය ධර්මයන් වියෝගයෙන්
අල්ලාහ්
කායේන වාචාචිත්තේන සමාධේන මයා සතං අච්ඡයං සම්මේතං දූරිසං සතාවිතු කායේන වාචාචිත්තේන සමාධේන මයා සතං අච්ඡයං සම්මේතං සම්දික්ඛ අපාදික කායේන වාචාචිත්තේන සමාධේන මනසතං අච්ඡයං සම්මේ සංඝ සුඛතිසංයම ඊනා පුඤ්ඤ කම්මේන මාමි බාර සමාද සතං සමාගමෝ පුරාවති සාතත්තිය දුක්ඛප්පස්සාච නිදුක්ඛාවප්පස්සාච සුඛප්පස්සාච නිදුක්ඛං සුඛංජේ සුඛං ජීවෝ වස්සතු කාලේන සත් සම්පත්ති ශීතෝ භවතු අභිවාදන සීලස නිසං උද්ධාපතාය සත්තාරෝ ධම්මා වද්ධං කියායුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වෙත අතෝ නිබ්බාන සම්පත්ති නිනාති සම්ජ්ජති
උපාසවන්දානි බන්තේ මයා සතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා සතං පුඤ්ඤං මයං සාතබ්බං සාදු සාදු අනුමෝදාත් ලෝකාසේන වාත් සබ්බං අච්ඡයං තමතේ බන්තේ ලෝකාස තමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ෂේත්‍රං අනුත්තරං කුල්ලබේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාම සාරිපුත්තාදි තේරාණං අනුතං අතිපාති සද්ධා සීල දයා වාසං අදුක්ඛං අනුමෝහං සාදු සාදු සාදු